එලාගේ කමන්නේ. එතෙන්දී අපි අර මම මුලින්ම මතක් කළේ පටිච්චසම්පාදයේ අංග ටික. මොකද මේ ශාසනයේ ධර්මය දැක්කොත් පටිච්චසම්පාදයේ දැක්ක, පටිච්චසම්පාදයේ දැක්කොත් ධර්මය දැක්කා කියන තැන සරිත් මහ රහතන් වහන්සේ පෙන්නන්නේ. මොකද ධර්මය කියන්නේ පටිච්චසම්පාදයමයි. මේ පටිච්චසම්පාදයේ හරහා තමයි මේ ඔක්කොම ධර්මතා ටික පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේ මේ දුක දුක ඇති වෙච්ච හැටි, දුක නැති වෙන හැටි නැති කරගන්න මාර්ගය පෙන්වන්න තියෙන ක්‍රමය පටිච්චසම්පාදය. ඉතින් මේ පටිච්චසම්පාද ධර්මයේ අර්ථය වැරදුනොත් සම්පූර්ණ ධර්මයේම අර්ථය වැරදුනා වෙනවා. ඉතින් මට මතක් කරන්න ටිකක් ඕන වුණා. පටිච්චසම්පාදයේ ටික බොහෝම ගැඹුරු ධර්මතාවයක් වෙන්න තැනක්. ඒකෙදි අපි වර්තමානයේදී අර්ථ අරගෙන ඉන්න හැටි ටිකක් වැරදි කියලා මට තේරෙනවා. ඒ කියන්නේ අපි එතෙන්දී දකින්නේ විඤ්ඤා අවිද්‍යා සංකාර පෙර ජීවිතයයි. ඒ අවිද්‍යා සංඛාරයන්ට හටගත් විපාකය තමයි විඥාන නාම රූප තලායතන පස්ස වේදනා කියන ටික වර්තමානයේ. අද වර්තමාන විඥාන නාම රූප තලායතන පස්ස වේදනා කියන ටිකට තණ්හා උපාදාන වුණොත් අනාගතයට යනවා කියන විදිහටයි අපි තේරුම් අරගෙන තියෙන්නේ. එහෙම තේරුම් ගත්තාම ඒකේ පොඩි වැරද්දක් තියෙනවා. මොකද එහෙම වුණාම අවිද්‍යාව අපිට හම්බ වෙන්නේ නැති වෙනවා. අපිට අද අවිද්‍යා නිරෝධය කරන්න තැනක් ඉතුරු වෙන්නේ නැති වෙනවා. ඇයි? අවිද්‍යා සංඛාරයේ පෙරයි නම් විඥාන නාම රූප කලායතන පස්ස වේදනා කියන තැනින් නම් වර්තමානයේ පටන් ගැම්ම පටිච්ච සම්පාදයේ. අද ඒ විපාකයට තණ්හා කළාම ඒ විදිහම අපහු විපාකයක් ලැබෙනවා මිසක ආයෙත් ඒ විපාකයට තණ්හා කෙරුවාම ආයෙත් ඒ විදිහම විපාකයක් ලැබෙනවා මිසක අපිට මේක වෙනස් කරගන්න බෑ. මිනිස්සුකුණු මිනිස්සෙක්මයි, දෙවියෙකුණු දෙවියෙක්මයි, තිරිසනෙක්ුණු තිරිසනෙක්ම වෙනවා. ඒ කියන්නේ මෙතනදී ඔහොම අර්ථගත්තු ඊගාට තියෙන වැරද්ද තමයි අවිද්‍යා සංකාරයේ පෙර හේතුයි විඥාන නාම රූප ඉඳලා මේ ටික වර්තමානයි කියලා අපි ගත්තොත් අපි හදිස්සියේ මැරිලා ප්‍රතිසන්දි වශයෙන් මරණයෙන් පස්සේ එහා පැත්තකට ගියොත් එතනදී අපිට මේ පටිච්චසම්පාදයේ බලන්න වුණොත් පෙර අවිද්‍යා සංකාරයි කියලා අද ජීවිතේට තමයි ඇඟිලි දික් කරන්න වෙන්නේ. එතකොට අද මෙතෙන්ට ඇවිල්ලා බලනකොට මෙතන අවිද්‍යාව නැහැ, ඒක පෙර ජීවිතේ වෙනවා. ඒ ජීවිතේට ගිහිල්ලා බලුවොත් එතනත් තිබිලා තියෙන විඥාන නාම රූප ටිකක ආරම්භයක් අවිද්‍යා සංකාරයේ ඊට එහා වෙනවා. මෙහෙම ගත්තාම අවිද්‍යා සංඛාරය කියන එක කවදාම හරි දවසක ඇති වෙච්ච එකක්. ඒකෙන් අපිට මුකුත් කරන්න විදිහක් නැති වෙලා තියෙනවා. මම කියන්නේ මේ අද තියෙන ක්‍රමයට අර්ථගත්තොත් එන උත්තරේ. නමුත් ඒ විදිහට බලන්න නෙමෙයි මේ පටිච්චසම්පාදයේ තියෙන්නේ. මේක ටිකක් බොහොම ගැඹුරුයි. මෙතනදී අපි ඉස්සෙල්ලාම පටන් ගනිමු. අපේ ජීවිතය කියලා කියන්නේ ওই විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා පහ තියෙන තැනක. ඔකට කියනවා පස්ස පංචකය කියලා. ස්පර්ශයේ මුල් වෙච්ච ධර්මතා පහ තියෙන තැන තමයි අපේ ජීවිතයේ ආරම්භය. මෙතෙන්ට ආපු අපිට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේක පෙර ජීවිතයේ මේ වගේම ධර්මතා පහක් හම්බ වෙච්ච තැනක මේ ස්පර්ශ ආයතන හයේ අනිත්‍ය නොදන්නාකම නිසා අවිද්‍යාවෙන් කර්ම රැස් කරගෙන තණ්හා උපාදාන වශයෙන් මේ ධර්මතා පහ ඇසුරු කළ නිසායි උඹලන්ට මෙතෙන්ට එන්න උනේ කියන ටික පෙන්නලා අදද මේ ධර්මතා පහ තියෙන තැනක ඇත්ත ඇති හැටි නොදන්නා කම නැත්තම් අවිද්‍යාවෙන් කර්ම නිමිති හැදෙන විදිහට කටයුතු කරලා තණ්හා උපාදාන වශයෙන් හැසුරුනොත් අනාගතේට ආපහු යනවා කියලා පෙර පැත්තක් පෙන්නලා පෙර නිසා දැන් ඇති වෙන හැටිත් පෙන්නලා දැන් නිසා අනාගතේට යන හැටි පුබ්බන්තේ ඥානේ අපරන්තේ ඥානේ පුබ්බන්ත අපරන්තේ ඥානේ පෙර නිසා දැන් මෙහෙම වුණොත් අනාගතේට මෙහෙමයි කියන ටික පෙන්නලා වර්තමානයේක අවිද්‍යාව නැතිකරන්න ක්‍රමයකුයි පෙන්වන්නේ. ඕකෙන් ඒක පෙන්වන්නයි ඔය පෙර අවිද්‍යා සංකාරය කියන අදහස බුදුහාමුදුරු පෙන්වේ. මේ වගේම ධර්මතා පහ කම්බ වෙච්ච තැනක ඒ ධර්මතා පහ පිරිසිඳ දැකලා අවිද්‍යා කර්ම නැති කරලා සංඝා උපාදාන නැති කරන් නැති කරගත්තේ නැති නිසායි අදාවේ. අද මේ ධර්මතා පහක් හම්බ වෙච්ච තැනක පස්ස පංචකය තාතින් ගත්තොත් ස්පර්ශ ආයතන හය චක්කු සම්පස්සෝ සම්පත කියලා තව අපේ ජීවිතයෙන් ගත්තොත් රූප පෙනෙන ශබ්ද ඇහෙන ගඳ සුවඳ දැනෙන රස විඳින කයට ස්පර්ශ දැනෙන සිතට අරමුණු පහළ වෙන මේ ස්පර්ශ ආයතනයන්ගේ නිර්වශේෂ නිරෝධයක් කරන්න බල දන් නැති වුණොත් නිරෝධය නොදන්නා අවිද්‍යාවෙන් මේව ඇති බවට නිමිති හදාගෙන ඒ නිමිති තුල තණ්හා උපාදාන වශයෙන් හැසිරුනොත් ආපහු ප්‍රතිසන්දි වශයෙන් යනවා කියලා අනාගතේ පෙන්නනවා. මේ කාරණාවෙන් ඍජුවම එකක් යොමු කරනවා පෙරත් මතුත් එක පෙන්නලා වර්තමානයේක හදාගන්න අපිට තැනක් වෙන්නව බුදුරජාණන් වහන්සේ. ඒකෙන් අපි පටන් ගනිමු මේ විදිහට අපේ ජීවිතය ගන්න අපේ ජීවිතය දැන් ඇහැට රූපයක් පෙනෙනවා කියන තැන ගන්න ඇහැට රූපයක් පෙනෙනකොට මේ පෙනෙන අවස්ථාව වෙනකොට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා පහ තමයි තියෙන්නේ ඇහැට පෙනෙන අවස්ථාවේදී. මෙන්න මේ ඇහැට රූපයක් පෙනෙන තැනක ඇත්ත නොදන්නාකම මේ පටිච්චසමුප්පාද චක්‍රයේ වර්තමානයකයි පටන් ගන්න හැම වෙලාවෙම අවිද්‍යා සංකාර කියන ටික. හොඳට ඒක බලාගන්න මේ වර්තමානයේ පංච උපාදාන ස්කන්ධයක් ඇති වෙන හැටි පෙන්වන්නද බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඔය දැන් ඔතන තියෙන්නේ ඇහැට පෙනෙන තැන ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ස්කන්ධ ටිකක්. ඔකට කියනවා භූතය කියලා. ප්‍රත්‍යයෙන් හටගත්ත දේ කියලා. ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ප්‍රත්‍ය නිරුද්ධ වෙන ධර්මතාවයක් කියලා. ඔය ඇහැට රූපයක් පෙනෙන කාණ්ඩ සද්දයක් ඇහෙන අවස්ථා ටික. ඔන්න දැන් ඇහැට රූපයක් පෙනෙනවා කියන අවස්ථාවේදී පෙනෙනවා කියන රූපය පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. පෙනෙනවා කියන දේ හේතු ප්‍රත්‍යයයි කියලා නැත්තම් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ත්‍රිලක්ෂණේ මේව ගැන මුකුත් අවබෝධයක් ගන්නේ නැහැ අපි. එතකොට අපි මොකද කරන්නේ? ඇත්ත නොදන්නාකම තියනකොට ඇස් ඉදිරිපිටට ආපු රූපය ඇති දෙයක් හැටියට හිතෙන් අල්ලගෙන ඇති දෙයක් හැටියට හිතෙන් අල්ලගෙන ඒක විඳිනවා. එතකොට ඇති දෙයක් හැටියට හිතෙන් ඒ නිමිත්ත අල්ලගෙන ඒකට අපි හිතනවා ඇහැට පෙනෙන රූපය, ආ මේක ගහක්, වීර ගහක්, මේක හදලා තියෙන්නේ අහවලා, නැත්තම් මේ මිනිස්සේ එයාගේ නම මේකයි කියලා අපි විස්තර ටිකක් හිතනවා. හිතලා එයා බොහොම හොඳ කෙනෙක්, එයා බොහොම නරක කෙනෙක් කියලා හොඳ සහ නරක විදිහටත් අපි හිතනවා. හිතුවහම මෙතන තියෙන වැරද්ද තමයි අර ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත පෙර කර්ම විපාකයට හටගත්ත භූත වූ ස්කන්ධය ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි. නමුත් ඒ ධර්මය හිතෙන් අල්ලගෙන ඒකට මොනවා හරි හිතලා ඒ අරමුණ අපි විඳොත් තියෙන දෝෂේ තමයි ස්කන්ධය නිරුද්ධ වුණාට අර නිමිත්ත එහෙමම අපේ මනසේ හිටිනවා. ඒ නිමිත්ත හිටිනකොට දැන් ওই නිමිත්තට කියනවා අවිද්‍යා සංඛාර කියලා. හැබැයි නිකම්ම නෙමෙයි මේ සංඛාර නිමිත්ත තියෙන්නේ තණ්හා උපාදානත් එක්කයි. කැමැත්තක් තියෙනවා. උපාදානය ගත්තාම අපි කියමු අර්ථවාද උපාදානය කියලා. එක්කෝ මේ පුද්ගලයේ කියන අදහස, මම කියන අදහස, සත්‍යයේ කියන අදහස, රූපං අත්තෝ සමනපත්ති, රූපය ආත්ම වශයෙන් හෝ හිතනවා, රූපය කෙනෙක් හැටියට හෝ හිතනවා. එහෙම නැත්නම් කාම උපාදානය, ඔය දැකපු දේ ද්‍රව්‍යයක්, කාරණාවක්, රත්තරන්, රිදි කියන මට්ටමක තමයි විස්තර ටිකකුත් එකයි තියෙන්නේ. එතකොට ස්කන්ධ ටික ඉතුරු නැතුවම නැති වෙනවා. අපේ මනසේ හිතිනවා අවිද්‍යාවෙන් හදාගත්ත කර්ම නිමිත්තකුත්, ඒ කියන්නේ ඒ රූපයේ සතහන විදිහම මතක නිමිත්තකුත්, ඒ නිමිත්ත තුල නිකාන්තික්ෂණය කියලා කියන්නේ තණ්හා උපාදාන කියන ගති ටිකකුත් තියෙනවා. ඊට පස්සේ ආපහු ඇස් ඉදිරිපිටට ඒ රූපය ආවොත්, එකෙන් ධාතුන්ගේ නානත්වය මත සංඥා නානත්වය ඇති වෙනකොටම අන්නර සංකප්පය අපි තුල පහළ වෙනවා. ඒ කියන්නේ අපි හදාගත්ත ධර්මතා ටික ශ්‍රමිකව අපේ මනසේ ආපහු යෙදෙනවා. ආයෙත් ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා. ජීවත්වයේ ඉන්නකම්ම කරන්නේ ඇහැ රූප චක්කු විඥානයේ මුල් කාරණාව කරගෙන අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන කියන ධර්මතා පහක් අපේ මනස ගොඩනගා ගන්න එකයි අපි මේ කරන්නේ. ඒ කියන්නේ මේ ධර්මතා පහ තියෙන තැනක ඒක ඇත්ත නොදන්නාකම නිසා ඇති දෙයක් හැටියට බලාගෙන ඒකට පුද්ගලයේ කෙනෙක් දෙයක් හැටියට අපි හිතලා හොඳ වශයෙන් හෝ නරක වශයෙන් හෝ ඒ අරමුණ තුළ හැසිරෙනකොට එහෙම අපිට හිතලා හිතින් හිතලා හොඳ නරක වශයෙන් හැසිරෙන්න හිතට පුළුවන්කම ලැබුණු ඒ ඇහැ රූප ඒ චක්කු විඥානයේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ ධර්මතා ටික නිසා අපේ මනසේ ඉතුරු වෙනවා අර සංඛාර නිමිත්ත. ඕකට කියනවා භවය කියලා. අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියලා කියන්නේ අවිද්‍යාවෙන් හදාගත්ත නිමිත්තකටයි තණ්හා උපාදාන වෙන්නේ. එතකොට භවය කියන්නේ එහෙම දෙයක් ඇති බවට අපේ මතකෙ හිටිනවා. ඇස් ඉදිරි පිටට ඔහොම ධර්මතා එද්දී ඒකේ නිරෝධය නොදන්නාකම නිසා නිමිති හිතන විදිහට හිතින් අල්ලගෙන විඳලා තණ්හා උපාදාන වෙලා අතරිච්ච දේවල් අපේ මතකයේ තියෙන දේවල් වලට කියනවා දැන් භවය කියලා. ඔය ටික හැදුනේ වෙන මොකුත් හින්දා නෙමෙයි, ඇහැ පරිහරණය කරනකොට මේ නිමිති හිතින්නේ නැති වෙන විදිහට. ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි, චක්කු සම්පස්සේ අනිත්‍යයි කියලා ඒවා ප්‍රත්‍යයෙන් හටගෙන ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා කියලා අපි දකින්න මානසික මට්ටමක් හදාගත්තේ නැහැ. අපි කලේ අපිට උනේ මොකද්ද? ඒ ධර්මතා පහ තියෙන තැනකම ඒවා විපාක, ඒව ටික ආපහු කර්ම බවට පත් කරගත්තා. ඵලයේම හේතුවක් බවට පත් වුණා. ඒ ඇහැ ගැනම, ඒ රූපය ගැනම, ඒ චක්කු විඥානය ගැනම අපිට නිමිති මනසේ හැදුනා. ඒව තුලම තණ්හා උපාදානත් එක්කයි නිමිති තියෙන්නේ. ඒ නිසා භවය කියලා කියන්නේ අපි ওই මතකේ කියන ටික. මේ එකාරමුණ කර්මය. ඔය වගේ ස්පර්ශ ආයතන 6කින් හම්බ වෙන හැම ස්කන්ධයක්ම අපිට අවිද්‍යා, කර්ම, තණ්හා, උපාදාන කියන ධර්මතා පහ මනසේ හදලා, තණ්හා උපාදාන කියන භව කියන ධර්මතා පහ මනසේ හදලා ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා. හතර කියන්නේ යා හදනව නෙමෙයි, අවිද්‍යාව නිසා අපි හදා ගන්නවා. එතකොට උත්තරේ තමයි අවිද්‍යා සංඛාර තණ්හා උපාදානයන්ගේ කෘත්‍ය තමයි භවය. භවයේ හිටින එක අපිට දැකපුවහපු දේවල් ඇති බවට හිටින එක. මෙහෙම හිටියොත් ජාතිය කියන එක නතර කරන්න බෑ. ජාතිය කියනකොට එක්ෂණිකව සහ ප්‍රතිසන්දි වශයෙන් කියන දෙකම දකින්න. තියෙනවා තියෙනවා කියන කාරණාවන් නිසායි එක්ෂණික වශයෙන් ස්කන්ධයන්ගේ පහළවීම වෙන්නේ. අපිට එක එක දේවල් මතක් වෙනවා, අහබලා මතක් වුණා, දරුවා මතක් වුණා, ගෙදර මතක් වුණා කියලා. ඔය එක එක දේවල් හිතට සිහි වෙන්න, හිතට හිතෙන්න, මතක් වෙන්න හේතුව ඒ සිහි වෙන හිතන එකට කියන ජාති කියලා. ඒකටත් හේතුව භවය. භවය කියන්නේ මෙහෙම දේවල් තියෙනවා කියන එක. තියෙනවා කියන එකට හේතුව, භවයට හේතුව නිමිත්තක තණ්හා උපාදාන, තණ්හා උපාදාන වශයෙන් හැතරිච්ච එක, කැමැත්තෙන් පුද්ගලයේ කියලා දෙයක් කියලා හැතරිච්ච එක. එහෙම කැමැත්තෙන් පුද්ගලයේ කියලා දෙයක් කියලා හැතිරුනේ ඇස් ඉදිරි පිටට ආපු රූපේ ඇත්ත නොදැක එක හිතින් අල්ලගත්ත නිසා. එතකොට ඇහි දෝෂයක් නැහැ, රූපේ දෝෂයක් නැහැ, චක්කු විඥානේ දෝෂයක් නැහැ. ඔය වගේම ඇහැට පෙනෙන දේ හිතින් අල්ලගෙන ඒ තුල නිමිති හිතන විදිහට හිතින් අල්ලගෙන හොඳයි කියලා කෙනෙක් කියලා තණ්හා උපාදාන වශයෙන් හැසිරුනහම ස්කන්ධය නිරුද්ධ වෙනවා. නමුත් දැකපු දේ තියෙනවා, දකින්ද පෙර තිබුණා, තියෙන දේ පේනවා, දැක්කෑම් පස්සෙත් තියෙනවා කියලා දැනෙන මට්ටමට මනස හිටිනවා. අපි ওই මනසේ තියෙන විතර්කේමයි සිහි කරගන්නේ. එතකොට මේකට කියනවා ඵල හේතු සංදි කියලා. පෙරත් ඔය වැරද්දම කරපු නිසා මේක පෙර ජීවිතයේ ඇහැට රූපයක් හම්බ වෙන තැනක ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි කියලා දැක්කේ නැතුව ඇහැ රූප චක්කු විඥානය හම්බෙච්ච තැනක අවිද්‍යාවෙන් කර්ම නිමිති හදාගෙන හැදෙන විදිහට හදාගෙන ඒ තුල තණ්හා උපාදාන වශයෙන් හැතිරිච්ච නිසායි ඒ ජීවිතේ කර්ම භවයේ අද වගේ දැකපු දෙය තියෙනවා කියන මට්ටම හිටියේ. ඒ නිසායි ප්‍රතිසන්දි වශයෙන් ආවේ. අද විඥාන නාම රූප සලආයතන පස්ව වේදනා කියලා මේ ඇහැ රූප චක්කු විඥාන කියන ටික හැදුනා. අද හැදුණු ටිකේදී කෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා මේ ටික නොදන්නාකම නිසා දැනගන්න උවමනාවක් නැතිකම නිසා ඒ ධර්මයන්ගේ Nirodhe සාක්ෂාත් නොකළ නිසා Nirodhe සාක්ෂාත් කරන ප්‍රතිපදාවක නොහැසිරුණු නිසා ඇති දෙයක් හැටියට හිතෙන් අල්ලගෙන පුද්ගලයෙක් හැටියට හිතමින් පුද්ගලයෙක් හැටියට විඳිමින් දෙයක් හැටියට හිතමින් දෙයක් හැටියට විඳිමින් හිටියොත් ඒකේ තියෙන දෝෂය තමයි අදත් ඇහැ අනිත්‍ය වෙන ඇහැ අනිත්‍ය වෙනවා, අනිත්‍ය වෙන රූපය අනිත්‍ය වෙනවා, අනිත්‍ය වෙන චක්කු විඤ්ඤාණය අනිත්‍ය වෙනවා, බිඳෙන රූපය බිඳෙනවා, නැසෙන රූපය නැසෙනවා, බිඳෙන ඇහැ බිඳෙනවා, බිඳෙන චක්කු විඤ්ඤාණය බිඳෙනවා, නැසෙන ඇහැ නැසෙනවා, නැසෙන චක්කු විඤ්ඤාණය නැසෙනවා, අනිත්‍ය වෙන බිඳෙන නැසෙන ක්ෂය වෙන වැය වෙන ඒ ධර්මය අනිත්‍ය වෙනවා බිඳෙනවා නැසෙනවා ක්ෂය වෙනවා වැය වෙනවා. නමුත් ඒවා නිරුද්ධ වෙද්දි බිඳෙද්දි ඒ නිරුද්ධ වෙච්චදී ඇති බවත අර නිමිත්තක් මනස තුල හදාගෙන අපි ඒ ප්‍රපංච තුලම හැසිරෙනවා. ඒ කියන්නේ එදා අපි එහෙම නිමිත්තක් හදාගත්තාම ඇහැට රූපය හම්බ වෙන හැම වාරයකම අපේ කෙලෙස් ටික ආපහු සීල් කරගන්නවා. කනබුන ආහාරයෙන් හැදුණු පිරිසිදු ස්කන්ධ ටික ඇස් ඉදිරි පිටට එන්නේ. ඕකේ ඇත්ත නොදන්නාකම නිසා මුලින් ඔය නිමිත්ත හිතට අරගෙන පුද්ගලයෙක් කියලා අපි හිතේ හිතේ හැසිරුණා නම් හැසිරුණා නම් අතහැරියි. මෙහෙම පුද්ගලයෙක් ඉන්නවා කියන මතකයේ මනසේ හිටින විදිහට හැසිරුණා නම් අතහැරියි. දෙවනි දවසේදී ධාතු නානත්වය නිසා සංඥා නානත්වය පහළ වෙනවා. කනබුන ආහාර යුක්ත රූපය එතකොටම අපේ ප්‍රපංචිතක මනසේ ඒජෙනවා. අපි අර හිතපු පුද්ගලයා කියන අදහස ශනිකව සිහි වෙනවා. අපි ස්කන්ධ ටික දන්නේ නැත්නම් ස්කන්ධ ටික දකිනකොට අපි තුල මේ කෙලෙස් ඉදලා කියලා දන්නේ නැත්නම් ඊගාව ශනේදී අපිට ලැබෙන උත්තරය තමයි පෙනෙන දෙයයි අපේ මනසේ තියෙන දෙයයි දෙකම එකට එකතු කරලා පුද්ගලයේ ගන්නවා කියන එක. තව පැත්තෙන් ගත්තාම ඇහැ රූප චක්කු විඥාන තියෙන තැනක ඒ ධර්මය හටගෙන නිරුද්ධ වෙද්දී ඒම නිමිත්ත හිතට අරගෙන ගන්න විදිහට හැසිරিলা ඒ නිමිත්ත තුල පුද්ගලයේ කෙනෙක් දෙයක් කියලා හිතලා අපි අතහරිනවා. ඇහැ මුල් කාරණාව කරගෙන එදා ඉඳලා අතීත අනාගත වර්තමාන කින තුන් කාලෙන්න ඇහිම් බලා දතියුතු ධර්මයේ කෙරෙහි ඒ ප්‍රපංචයන්ගෙන් පුද්ගලයා යට කරනවා. ඒ කියන්නේ රූපයක් පේනකොට තමන්ගේ අදහස් ටිකම ඉදිරියට එනවා. ස්කන්ධය නිරුද්ධ වෙනවා, තමන්ගේ ටික ආපහු තමන්ගාවම තියාගන්නවා. ওই විදිහට ස්පර්ශ ආයතන 6ම අපි පරිහරණය කරන්නේ අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන ධර්මතා පහ අපේ මනසේ රැස් වෙන විදිහටයි. අන්තිමට මේ විපාක නාම රූප දෙක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මරණාසන්න මොහොතේදී අර දැකලා හිතේ තියනවා කියන නිමිත්තක් අරගෙන නිමිත්තක් සිහි වෙනකොට අද වගේ දැන් අද ඕගොල්ලන්ට උතන ඉඳලා ගෙදර ඉඳලා පිටරටක ඉන්න කෙනෙක් තව දරුවෙකු සිහි කරන්න පුළුවන් කියන්නකො. ඇහැට හම්බ වෙච්ච වෙලාවේදී කනබුන ආහාරයෙන් හැදුණු ඇහත් කනබුන ආහාරයෙන් හැදුණු රූපයත් ඇත් ඉදිරිපිටට ආවේ. ඒ දෙන්නින්ද චක්කු විඥානේ පහළ වුණේ. ඒ චක්කු සම්පස්සේ නිසා වේදනා සංඥා පහළ වුණේ. අනාත්ම ස්කන්ධ පහක් තියෙන තැනක ස්කන්ධයන්ගේ යථා ස්වභාවයත් ඒක නොදන්නාකමත් නිසා ඒ නිමිත්ත දිහා ඒ පේන දේ හිතින් අල්ලගෙන ඔගොල්ලෝ මේ දරුවා මගේ දරුවා කියලා කල්පනා කළා නම් ඒ කල්පනා කරපු ඇහැ නිරුද්ධ වෙලා රූපය නිරුද්ධ වෙලා චක්කු විඤ්ඤාණ නිරුද්ධ වෙලා නමුත් මගේ දරුවාගේ හැඩේ මෙහෙමයි කියන ටික මතකේ තියෙනවා. ඔය දැන් ඔතන තියෙන්නේ අවිද්‍යා සංකාර නිමිත්තත් ඒ තුල තණ්හා උපාදාන වශයෙන් හැදෙවිම ටිකක් නිසා ඇතිවෙච්ච භවයේ තමයි ඔය දැන් දරුවා ගැන මතකේ කියන්නේ. දැන් භවපච්චය ජාති ඔයගලට දරුවා ගැන නිතරම සිහි වෙන්න පුළුවන්. එක්ෂණිකව ඔය දැන් ස්කන්ධයන් විපදීම ඒ භවය නිසා මෙහෙම කෙනෙක් ඉන්නවා මට කියන ගම නිසා. නමුත් එහෙම දකිද්දී අපි එහෙම ඉන්නවා කියලා නිමිති රැස් කරගත්ත ඇහැ රූප චක්කු විඥානේ නිරුද්ධ වෙලා කලම ඔය භවයේ තිබුණාම දෝෂේ තමයි එක්ෂණිකව ස්කන්ධය විපදත් නිරුද්ධ වෙනවා. එතකින් විතරක් නෙමෙයි අපේ මරණාසන්න මොහොතේදී ඔය නිමිත්තම අපිට ඉදිරිපත් වෙනවා. එදාට දරුවා කියන අදහසයි එන්නේ, ඒ සෙනෙහසයි හිතේ තියෙන්නේ. එදාට තණ්හා ඒ නිමිත්ත කෙරෙහි තණ්හා උපාදාන වශයෙන් පවතින අපි එදාට භවයේ වගේ බැහැර ඉන්න කෙනෙක් වෙන්නකොට ඒ දරුවට තියෙන කැමැත්ත දිහා බලාගෙනම මෙතන විඥානය අතහැරනකොට ඒබඳු ධර්මතාවයන් ලබා ගන්න පුළුවන් වටපිටාවක ආයි ප්‍රතිසන්දි ගන්න. ඉතින් මෙතෙන්දි මට මතක් කරන්න ඕනේ උනේ මේ පටිච්ච සමුප්පාදයේ හැමදාම ජීවිතයේ අවිද්‍යා සංඛාරයන්ගේ ආරම්භයේ වර්තමානයකමයි. අවිද්‍යා සංඛාර පෙරයි කියලා වර්තමානයකට පෙන්වනවා නෙමෙයි, ඒකෙන් පෙන්වන්නේ මේ වගේම ධර්මතා පහක් හටගත්ත තැනක පෙරද උඹලා අවිද්‍යාවෙන් කර්ම නිමිති හදාගෙන තණ්හා උපාදාන වෙච්ච නිසා මෙතෙන්ට එන්න උනේ කියන එක පෙන්වන්නයි අවිද්‍යා සංඛාරයේ පෙරයි කියලා කියන්නේ. ඒක කෙලින්ම පෙර අවිද්‍යා සංඛාරිත මේ විඥාන නාම රූපයි කියලා ඇඳලා ගන්න එපා. මේ විඥාන නාම රූප පස්ස වේදනා කියන ධර්මතා පහ හටගත්තේ ඒකට කියන ජාති කියලා. ඒක හටගත්තේ අවිද්‍ය සංකාර නිසා නෙමෙයි භවය නිසා. භවපත්‍ය ජාති ඔය ටික භවයට හේතුව උපාදානය, උපාදානයට හේතුව තණ්හාව, තණ්හාවට හේතුව වේදනාව, වේදනාවට හේතුව ස්පර්ශය, ස්පර්ශයට හේතුව ඒ ජීවිත ආයතන, ආයතන වලට හේතුව නාම රූප, නාම රූප වලට හේතුව විඥානය, විඥානයට හේතුව සංකාර, සංකාරට හේතුව අවිද්‍යාව කියලා එදාද පස්ස පංචකයේ පිළිසිඳ නොදන්නා කමෙන් අවිද්‍යාවෙන් කර්ම රැස් කරගෙන ඒ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන ධර්මතා පහ ආරම්භය නිමිති හදාගෙන තණ්හා උපාදාන වශයෙන් මනසේ හැසිරෙච්ච නිසායි භවය හැදුනේ. ඒ හින්දායි උඹලා මෙතෙන්ට ආවේ කියන එක පෙන්වන්න ඔය ටික පෙන්වන්නේ. පෙන්නලා අද පෙන්වනවා අදත් ඔය විදිහට මේ පස්ස පංචකයේ පිළිසිඳ නොදන්නාකම නිසා ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහ තියෙන තැනක අවිද්‍යා කර්ම නිමිති හදාගෙන තණ්හා උපාදාන වුණොත් මේ නාම රූප දෙක නිරුද්ධ වෙනවා, ඇහැ රූප චක්කු විඥාන නිරුද්ධ වෙනවා. නමුත් ඒ අවිද්‍යා සංඛාර නිමිත්තක් අවිද්‍යාවෙන් හටගත්ත ඒ නිමිත්තක් ඒ තුල හැතිරිච්ච කැමැත්ත අකමැත්තෙන් හැතිරිච්ච උපාදාන වශයෙන් හැතිරිච්ච ඒ ටිකක් නැති වෙන්නේ. ඒක භවය වෙනවා උඹලට. ඇති භවට හිටිනවා මනසේ. එහෙම වුණොත් ප්‍රතිසන්දි වශයෙන් ආය ජරා මරණ දුක හිස් නෑ කියලා පෙන්නලා අද පෙන්නනවා අවිද්‍යා යත්තේ වශේෂ විරාගෝ. අවිද්‍යාව තේසියක්වත් ඉතුරු නොවන විදිහට නැතිකලොත් උඹලට සංඛාර ඉතුරු වෙන්නේ නැහැ. මොකක් ගැනද සංඛාර නිමිති ඉතුරු වෙන්නේ නැත්තේ? උඹලට ඇහැ කියලා දේක නිමිත්තක් රූපය, චක්කු විඥානේ චක්කු සම්පස්සේ චක්කු සම්පස්යෙන් උපන්න වේදනාව ගැන උඹලට නිමිති හිටින්නේ නැහැ. එහෙම වුණොත් ඇහැ ගැන, රූපය ගැන, චක්කු විඥානේ චක්කු සම්පස්යෙන් උපන් වේදනාව ගැන තණ්හා උපාදාන වෙන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම දෙයක් ඇති බවට උඹලට භවයේ හිටින්නේ නැහැ. එහෙම වුණොත් මේ පංච උපාදාන ස්කන්ධ දුක නූපදින ස්වභාවයට පත් වෙනවා. මේ ජීවිතයේ හටගන්නේ නැහැ ක්ෂණිකව. ප්‍රතිසන්දි වශයෙන් ජරා මරණ දුක නැති වෙනවා කියන ටික පෙන්නවා. ඒ වගේම කන ශබ්දේ සෝත විඥානයේ තියෙන තැන උඹලා පිරිසිදු දැක්කොත් හරියට රාග දේශ මොහ ක්ෂය කරගත්තොත් අටගත ධර්මියෝ නිරුද්ධ වෙනවා කියලා හරියට දැක්කොත් අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොවුනොත් උඹලට කර්ම නිමිති හිටින්නේ නැහැ. මොකක් ගැනද? කන ශබ්දේ සෝත විඥානයේ කියන මේවා අරඹය නිමිති අරගෙන තණ්හා උපාදාන වශයෙන් හැසිරෙන්නේ නැත්තම් අවිද්‍යාව ඉතුරු නොවන විදිහට නිරුද්ධ කළා මේ වරඹය නිමිති මුකුත් නැති තැනකට මනස අදා ගන්න පුළුවන් නම් උඹලට ජරා මරණ දුකෙන්ම මිදෙන්න පුළුවන් කියන එක පෙන්වනවා. මේ වගේ ස්පර්ශ ආයතන 6ටම පෙන්වනවා බුදුරජාන් වහන්සේ. යම් කිසි කෙනෙකුට ඇහැ පරිහරණය කරනවා, රූපයේ චක්කු විඥානයේ පරිහරණය කරනවා, ඒ ටික හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන මනස සම්පාදනය කරගෙන පෙරපසු දෙක සම්පූර්ණ පිරිසිදුයි මනස. සියලුම ධර්මයන්ගේ මිදිච්ච විපමුත්තස සබ්බදී, කෙලෙසුන්ගේ මිදිච්ච අපි කියමු දකින්ද පෙර තියනවා කියන මට්ටමකුත් නැහැ. දැක්කෙන් පස්සේ දැකපු දේ ඉතුරු වුණා තියෙනවා කියන මට්ටමකුත් මනසේ හිතින් නැති විදිහට පිරිසිදු වර්තමානයක ජීවත් වෙනවා නම් මෙන්න මෙතෙන්ට කියනවා ස්කන්ධ පරිහරණයක් කරනවා කියලා. ස්කන්ධයේ හේතු ටික නිසා හටගෙන හේතු නැති වෙනව නැති වෙනවා කියන ටික දකින විදිහට ජීවත් වෙනවා. මනසේ කර්ම නිමිති කෙලෙස් ඇති නොවන විදිහට මෙන්න මේ ටික පෙන්වන්නයි බුදුරජාණන් වහන්සේ පටිච්ච සම්පදාය පෙන්වන්නේ. එහෙම නැතුව පෙර අවිද්‍යා සංඛාරයක් පෙන්නලා පෙන්වන්න කියනවා නෙමෙයි. එහෙම වුණොත් අපිට කරන්න දෙයක් නැන්නේ. දැන් මේ වැරද්දක් පෙන්වන්නේ උඹලට මෙන්න මේ ජීවිතයේ ගේ ජීවිතයේ නිවන් දකින්න අවස්ථාව හම්බ වුණා, ওই ධර්මතා පහ හම්බෙච්ච තැන. නමුත් උඹලා ඒක කරගත්තේ නිවන් දකින්න මේ සතරට යන්න කර්ම රැස් කරගන්න. ඒ හින්දා අද මෙහෙම ධර්මතා පහක් හම්බ වුණා. ඇහැ කන දිව නාසය ශරීරය කියන ධර්මතා නැත්තම් පස්ස පංචකයේ පෙරවැරද්ද හින්දා අද හම්බ වුණා. අද උඹලට නිවන් දකින්නවා නම් අද නිවන් දකින්න ඕන කමතහන හම්බෙලා තියෙනවා. කාම භවයේ හෝ රූප භවයේ හෝ අරූප භවයේ හෝ ප්‍රතිසන්දි යනවා නම් උපදෙන්න ඕනේ නම් ඒ සඳහාද මේ ආයතන ටිකම උදව් කරගෙන කර්ම නිමිති හදාගෙන ඒ මත්මේ තණ්හාව ඇති කරගෙන ඒ මත්මේ භවය උපාදාන කරගෙන ඒ මත්මේ භවය හදාගෙන රූප භවය හෝ අරූප භවය ජාතියකින් සයන්ද පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ මෙහෙම පෙන්නලා මෙතෙන්දී පෙන්නනවා අවිද්‍යා යත්තේ වාසේස විරාග නිරෝධ සංකාර නිරෝධා කියලා. අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොවීම සංඛාර නිරුද්ධ වෙනවා කියලා. එතකොට දැකපු දේ ඇති බවට මනසේ හිටින එකත් හිතාමයි, දැකපු දේ ඇති බවට මනසේ හිතලා තණ්හා උපාදාන වශයෙන් හැසුරුණු එකයි භවයට හේතු ඇති බවට මතක හිටින්න හේතුව. අවිද්‍යාව සම්පූර්ණ නැති වුණොත් තියෙන වාසිය තමයි මොකද්ද? දැකපු දේ ඇති බවට අරගෙන ඒ තුල හිතින් හැසිරෙන කම හැසිරෙන කම නිසා භවය ඇති වෙනවා නම් ඒ සිද්ධිය සම්පූර්ණ වළකිනවා. ඒ කියන්නේ භවයේ ඇති භවත හිතියේ තණ්හා උපාදානවතෙන් හැසිරුණු නිසායි තණ්හා උපාදානවතෙන් හැසිරුනේ අනිත්‍ය වෙන නිමිදී ඇති භවත නිමිති අරගෙනයි. එහෙනම් දැන් අද තියෙන්නේ නිවන් දකින්නවා කියලා ඇහැ රූප චක්කු විඥාන ඇහැට රූපයක් පෙනෙනවා තියෙන තැනක අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොවන විදිහට කටයුතු කරන්න. ඇහැ පිළිබඳව අවිද්‍යාව තබන්න එපා. රූපය පිළිබඳව චක්කු විඥානේ චක්කු සම්පස්සේ උපන්න වේදනාව අරඹය අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොවන විදිහට ඔය ධර්මයේ පිළිසිඳ දකින්න. එහෙම වුණොත් ඒ ධර්මය අරඹය සංඛාර අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න සංඛාර නිමිති ඒ තුල තණ්හාවයෙන් හිතට හැතරෙන්න පුළුවන්කමත් ලැබෙන්නේ නැහැ. ඒ මොනොත් ඇති බවත මතක රැඳෙන්නේ නැහැ. දැකපු දේ දැකීමෙන් පස්සේ ඉවරයි. ඒක බලන්න ඕනෙත් නැහැ. දැකපු දේ දැකීමෙන් පස්සේ Nirodhe සාක්ෂාත් කළා කියලා කියන්නේ එයා හිතුවත් නැතත් ඉදේම තියෙන්නේ දැකපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියන තැනක ජීවිතයේ තියෙන. අපි කන්නාඩියට එබෙනවා වගේ අපි අමුතුවෙන් හිතන්නේ නැහැ, හිතන්න ඕනෙත් නැහැ. නමුත් අපේ ජීවිතයේම තියෙන කන්නාඩියට අපි එබුණු ඡායාව වැටෙනවා අපි අහක දනකොට නැති වෙනවා කියන තැනක. ඒ ඡායාවේ Nirodhe කන්නාඩියට වැටෙන ඡායාවේ Nirodhe සාක්ෂාත් වෙන විදියට ලැබපු ජීවිතය තමයි මනුසාත්ම භාවය. මොකද තිරසංගත සතාට ඒක Nirodhe සාක්ෂාත් කළා නැහැ. ඒක ඇති බවට නිමිති හිතිනවා. කන්නාඩි එහෙම ඡායා නැහැ. කන්නාඩි ඇති බවට මනසේ හිතෙන්නේ. මනසේ වැරද්ද තියෙන්නේ. විදින ස්කන්ධයේ බිඳුණා. ඒ වගේ දකින්නේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වුණා. ඒක ඇති භවත අපේ මනසේ දෘෂ්ටියේ තියෙන වැරද්ද තියෙනවා. නමුත් මේ Nirodhe සාක්ෂාත් වුණොත් කන්නාඩියට වැටුණාම හටගන්න ඡායාව ඉබේම නැති වෙන තැන සම්පාදනය කරගෙන ජීවත් වෙන මනුස්ස ජීවිතයේ වගේ ස්පර්ශ ආයතන හයට කුමන අරමුණක් ආවත් ඒ පෙනෙන දේ අරඹය ඕනම දෙයක් හිතන්න කියන්න කරන්නත් පුළුවන්. පෙනෙන දේ නිරුද්ධ වෙනකොට පෙනීමෙන් පස්සේ පෙනෙන දේ නිරුද්ධ වෙනවා. ඒ හිතින් කින් කින් නිරුද්ධ. එයාගේ කර්ම නිරෝධිත යනවා මිසක කර්ම රැස් වෙන්නේ නැහැ. අපිට වෙන්නේ අපි පුද්ගලයෙක් කියලා ඇහැට පෙනෙන දෙයට පුද්ගලයෙක් කියලා හිතනවා. පුද්ගලයෙක් එක්ක කතා කරනවා. පුද්ගලයෙක් ගැන යම් උපකාරයක් කරනවා. සිතින් කින් කරනවා. ඒ නිමිත්ත ඉතුරු වෙනකොට අපි කරපු සිතින් කින් කිරු ඉතුරුයි. කර්ම රැස් වෙනවා අපිට කියන්නේ. හිතුවට කමක් නැහැ, කිව්වට කමක් නැහැ, කළාට කමක් නැහැ. අපි හිතපු කියපු කරපු දේවල් ඒ නිමිත්ත තෙවුණු දේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වුණා කියලා පෙනෙන තැනක මනස ගත්තොත් මේ හිතින් කින් කිරි නිරුද්ධ වෙනවා, කර්ම නිරුද්ධ වෙනවා. එතකොට එහෙනම් ඒකට තියෙන්නේ අපිට ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානේ අනිත්‍යයි කියලා දකින්න. මෙන්න මේ ටික හරි වටිනවා. මෙන්න මේ ටික තේරුම් කරගන්න. දමම් පටිච්චසමුපාදයේ ওই විදිහට බුදුරජාන් වහන්සේ පෙන්වලා බුදුරජාන් වහන්සේ වර්තමානයේක උත්තරයක් දෙනවා. ඒ නිසා දුක මේ පංච උපාදානස්කන්ධ දුක පෙන්වලා දුකට හේතුව තණ්හාව. තණ්හාව මොකද? තණ්හාව නිසානේ උපාදාන වෙලා භවය ඇති උනේ. ඒ තණ්හාව නිසා උපාදාන වෙලා භවය ඇති වෙච්ච නිසා මේ නැවත ආවේ. එතකොට තණ්හා උපාදාන නැති වුණොත් ජරා මරණ දුක නැති වෙනවා කියලා පෙන්නලා එකට තියෙන මග අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොවීමෙන් සංඛාර නිරුද්ධ වෙන්න නම් කර්ම නිමිති නිරුද්ධ වෙන්න නම් තණ්හා උපාදාන භව නිරුද්ධ වෙන්න නම් තණ්හා උපාදානයෙන් භවය කියන්නේ දැකපු දේ අපේ මනසේ රැඳෙන ගතිය නොහිටින්න නම් අහපු දේ අපේ මනසේ නොරැඳෙන්න නම් දැනුණු ගඳ සුවඳ අපේ මනසේ නොරැඳෙන්න නම් භවය නැති වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? සමාධික්ක ඇත්ත ඇති හැටි දකින්න කිව්වා. ඒකෙදි ඇත්ත ඇති හැටි දකින්න එක පැත්තක් අපි නොයෙක් විදිහට සමාධික්ක අර්ථ දක්වන්න පුළුවන්. නමුත් අපි කියමු හැ අනිත්‍යයි. අපි ත්‍රිලක්ෂණය දකිනවා. අපි කියමු යද නිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තද නත්තා. යමක් අනිත්‍යයි නම් ඒක දුකයි, යමක් දුකයි නම් ඒක මම මගේ කියලා ගන්න සුදුසු නෑ කියන ටික දකින්න ඕනේ. එතකොට ඕකෙදි වෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. මේ ඒක විස්තර කරන්න ගියොත් මම මේ කතා කරන පෙළ දෙරියි. ඒ හින්දා ඒක පස්සේ වෙලාවක කතා කරන් ඉඩ ලැබෙන වෙලාවක් තිබුණොත් අහගන්න ඕගොල්ලෝගේ මතකෙ තියාගන්න. මොකද බොහෝ දෙනෙක් තර්ක දාන සිද්ධියක් මෙතෙන්දී අනිත්‍ය නම් ඒක දුක, ඔක්කොම දුක් වෙන්නේ නැහැනේ හාමුදුරුවනේ. දුක් වේදනාව අනිත්‍ය වුණොත් ඒක අපිට දුක නෑ, සැපයිනේ. එහෙනම් යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා කියන්න බෑනේ කියලා වගේ තර්ක දාන තැන් තියෙනවා. ඒවටත් හොඳ උත්තරක් තියෙනවා. නමුත් මේ අවස්ථාවේදී ඒක විස්තර කරන්න ගියොත් මම මේ දැන් කරන්න හදන ටික කියන්න බැරි වෙන නිසා ඒ විතර්කගත ප්‍රශ්න වලට උත්තර දෙන එක පැත්තකින් තමයි මම මේ ධර්මතාවයේ ඉදිරියට මතක් කරගෙන යන්නම්. ඒකෝ දැන් කෙටියෙන් අපිට උත්තරයක් ආවා පටිච්චසමුප්පාදයේ ගවේෂණය කිරීමේදී මේ වගේ ධර්මතා පහක් හම්බෙච්ච දැනක පෙර අවිද්‍යාවෙන් කර්ම රැස් කරගෙන තණ්හා උපාදාන කියන ධර්මතා ඇති කරගෙන ওই අවිද්‍යා සංකර තණ්හා උපාදාන කියන ධර්මතා පහ මනසේ පයත්තුවා ඉස්කන්ධය නිරුද්ධ වුණත් ඒ ධර්මතා පහෙන් උඹලව මෙතෙන්ට දැම්මා. අදත් මේ පස්ස පංචකයේ තියෙන තැන අවිද්‍යාවෙන් කර්ම නිමිති හදාගෙන ඒ නිමිති තුල තණ්හා උපාදාන වශයෙන් හැතුරුනහම භවය උඹලගේ මනසේ හැදුණ ඇති බවට හැදුණා. ඉස්කන්ධය නිරුද්ධ වුණා. ඒ භවයේ තිබුණු උඹලව ආපහු යනවා කියලා පෙන්නලා අනිත් පැත්තට පෙන්වුවා. අතීතයේදී පස්ස පංචකයේ තියෙන තැන අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොවන විදිහට බලලා කර්ම නිමිති හදා නොගත්තා නම් තණ්හා උපාදාන වෙන්නේ නැහැ. එහෙම වුණා නම් එතන උඹලට භවයේ හිටින්නේ නැහැ. එහෙම වුණා නම් අද මෙතෙන්ට එන්නේ නැහැ උඹලා කියලා පෙන්වලා අදත් පස්ස පංචකයේ තියෙන තැනක අවිද්‍යාවෙන් කර්ම සකස් වෙන විදිහට කටයුතු කරලා තණ්හා උපාදාන කියන ටික ඇති වෙන විදිහට කටයුතු කරන්නේ නැත්තම් මේ ටික පිළිසිඳ දැකලා අවිද්‍යාවෙන් කර්ම නිමිති හදාගෙන තණ්හා උපාදාන විදිහට ඇති වෙන විදිහට භවයේ ඇති වෙන විදිහට කටයුතු නොකළොත් අනාගතේට ජරා මරණ දුක නැ අනාගතේට කියන්නේ මේ දැන් කළොත් මෙතන ඉඳලා ඊගාව තප්පරේ ඉඳලා අනාගතේ කියන එක දකින්න මරණය පස්සේ තී කරගන්න එපා. ජාති නිරෝධය කියනකොට එක්ෂණිකව ඉඳලා අනාගතය කියන්නේ ඒ මොහොතේ ඉඳලා ඉතින් එහාට ඔක්කොම. තප්පරේ නම් තප්පරෙන් 100න් පංගුවේ ඉඳලා අනාගතය. එතකොට මේකට භව වශයෙන් කල්ප වශයෙන් සිහි කරගන්න එපා ආත්ම වශයෙන්. අනාගතය කියනකොට. පෙන්නලා අද පෙන්වුව අපිට මේ පටිච්චසම්පාදය හරහා එහෙනම් අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොකොට ඉතුරු කරන්න එපා කියලා, අවිද්‍යාව නැති කරන්න කියලා. අවිද්‍යාව නැති කරන්ද නම් අවිද්‍යාව නැතිව සංඛාර නැති වෙනවා නම් අවිද්‍යාව නැති කරන්ද නම් අපිට නිකම් බෑ. විද්‍යා උප්පදව අවිද්‍යා නිරෝධා. එහෙනම් අවිද්‍යාව නිරුද්ධ වෙන්න නම් විද්‍යාව තියෙන්න ඕනේ. විද්‍යාව කියන්නේ මොකද්ද? සම්මාදිට්ඨි. සම්මාදිට්ඨිසා විද්‍යා, විද්‍යා උප්පදව අවිද්‍යා නිරෝධා. සම්මා දිට්ඨිය කියලා කියන්නේ විද්‍යාවක්. විද්‍යාව ඇති කල්ලි අවිද්‍යාව නිරුද්ධ වෙනවා. එහෙනම් දැන් සම්මා දිට්ඨිය කියන එක, සම්මා දිට්ඨිය කියන එක අපි ඇති කරගන්න ඕන කොතනද? ඇහැ රූප චක්කු විඥානේ චක්කු සම්පස්සේ උපන්න වේදනා මේ වගේ ස්පර්ශ ආයතන 6 කෙරෙහි තමයි දැන් අපේ සම්මා දිට්ඨිය තියෙන්න ඕනේ ඇත්ත දකින්න ඕනේ. ඔතන තමයි අවිද්‍යාව ප්‍රහීන වෙන්න ඕනේ. ඕවේ තමයි මේ කර්ම නිමිති නොහිතින්න ඕනේ. ඕවේ තමයි ඇහැ ගැන රූප ගැන චක්කු විඥානේට තමයි නිමිති වශයෙන් අරගෙන හිතේ තණ්හා වශයෙන් හැතිරෙන්න නොදෙන්න ඕනේ. මොකද චක්කු ලෝකේ පිය රූපං සාතු රූපං එච්චේස තණ්හා උපජ්ජමන උපජ්ජති. ඇහැ ලෝකේ ප්‍රියයි මන්ත්‍රය තණ්හා උපදින්න පවතින පුළුවන් තැන ඒ ඇහැ රූපේ ප්‍රියයි මන්ත්‍රයයි තණ්හා උපදින්න පුළුවන් පවතින්න පුළුවන් තැන රූපේ චක්කු විඥානේත් එහෙමයි. එහෙනම් නිකම්ම තණ්හාව උපදිනවා පවතිනවා නෙමෙයි. ඒකේ අවිද්‍යාවෙන් කර්ම නිමිති ගත්තොත් තමයි පුළුවන්. ඇහැරඹිය අවිද්‍යාවෙන් කර්ම නිමිති වශයෙන් හිතට අරගෙන හිතෙනුයි අපි හැසිරෙන්නේ. එහෙනම් සම්මාදිට්ඨි ඇහි ඇත්ත දකිනවා රූපේ චක්කුඥාන ඇත්ත දකිනවා. අපි ඒක එක එක පරියායක් ගමු. මේ ශාසනයේ කියනවා විමුක්ති මුඛ කියලා මිදීමේ දොරටු තුනක් කියනවා. ඒ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඔකට කියනවා ත්‍රිලක්ෂණය කියලා. මොකද සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේ අකුරු 8කින් යුක්ත වචන තුනක් පැහැදිලි කරලා දෙන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන අනිත්‍ය දුක්ඛ අනත. අනිත්‍ය දුක්ඛ අනත කියන අකුරු 8කින් යුක්ත වචන තුන පහදලා දෙන්න තමයි බුදුජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේ. මේ පිළිමත හොඳට මතක තියාගන්න එක කාරණාවක්. මේ ත්‍රිලක්ෂණයේ තියෙන්නේ මේ බුද්ධ ශාසනය විතරයි. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ නොවුනොත් මේ ත්‍රිලක්ෂණේ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වචනේ අබුද්ධෝත්පාද කාලෙක නැහැ. අනිත්‍ය දන්නේ නැහැ. අනිත්‍ය දකින්න බෑ අබුද්ධෝත්පාද කාලෙක. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ තියෙන්නේ බුද්ධෝත්පාද කාලෙක විතරමයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණේ තාපැත්තෙන් ගත්ත ත්‍රිලක්ෂණය අවබෝධ කරලා දෙන්න. එතකොට හොඳට එක කාරණාවක් දකින්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බුද්ධෝත්පාද කාලෙක විතරයි. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණාම විතරයි තියෙන්නේ. මේක මේ ශාසනයට විතරයි ළුවයි. එහෙනම් මේක අපි හිතන විදිහ අනිත්‍යයක් වෙන්න බෑ. ඒකේද වෙනස් එකක් වෙන්න වෙනවා. ඇයි? අද අපි දන්න විදිහ අනිත්‍ය මේ ශාසනයේ ඕනම කෙනෙක් දන්නේ නැද්ද? පොඩි ළමයෙක් දන්නේ නැද්ද? දැන් ඇහැට රූපයක් පේනවා කියන්නකෝ. ගහක් හම්බ වෙනවා. දැන් මේ ගහ අනිත්‍යයිනේ. මේක නැති වෙලා යනවනේ. විනාශ වෙලා යනවනේ. කියලා කවුරුත් හිතන්න දන්නේ නැද්ද? මේ ශාසනයෙන් බහැරාය අනිත්‍ය බලන්න දන්නේ නැද්ද? ඕන කෙනෙකුට පුළුවන් ඔය ටික හිතන්න. එහෙම නැති මේ ශාසනයෙන්ට විතරයි මේක අයිති කියන වචනේ කියන්න බෑනේ. නමුත් ඇත්තටම මේ ශාසනයට විතරයි අයිති අනිත්‍ය කියන එක. මේ ශාසනයෙන් බහැර අනිත්‍ය දන්නේ නැහැ ඇත්තටම. මේ ශාසනයෙන් බහැර කිසිම කෙනෙක් අනිත්‍ය කියන එක හීනකින්වත් දන්නේ නැහැ. අනිත්‍ය කියන එක කවදාවත් දකින්න පුළුවන් වෙන්නේ නැහැ මේ ශාසනයෙන් බැහැර. ඒක මම පැහැදිලි කරලා දෙන්නම් පින්වතුනිට. හැමෝටම තියෙන්නේ මේ ශාසනයෙන් බැහැර මේ සද්ධර්මයේ ත්‍රිලක්ෂණය අවබෝධ නොවුණු හැම කෙනෙකුටම තියෙන නිත්‍ය සංඥාවක්. නිත්‍ය සංඥාවක් තුල ඉඳගෙන අනිත්‍ය මානසිකාරයක් කරන්නේ ලෝකයාගේ අනිත්‍ය කවදාවත් ලෝකෙට දකින්න බෑ. මොකද මනුෂිකාරයක් විතරයි මෙනෙහි කිරි අනිත්‍යයි කියලා මෙනෙහි කිරීම විතරයි ලෝකෙට පුළුවන්. අපි ඕකට ඒකෙදී මෙහෙම කාරණාවක් දකින්න ඕනේ. දැන් අපි කියමු අනාත්මයි කියනකො බුදුරජාණන් වහන්සේ අනාත්මයි කියන හේතුව මොකද්ද කියනවා. යම් දුක්ඛං තදනත්ත යමක් දුකයි නම් ඒකට ආත්මය කියන්න බෑ. ඇයි? කවුරුත් කැමැත්තෙන් දුක උපදවා ගන්න නෑනේ. යම් ධර්මයක් දුක නම් ඒ දුක් දුක වූ සිද්ධිය තුලම තියෙනවා ඒ ධර්මතාවය අනාත්මයි කියලා එක. මොකද ආත්ම නම් තමන්ගේ බලයෙන් නම් හැදෙන්නේ, තමන්ගේ බලයෙන් නම් හදාගන්නේ, තමන් කැමැත්තෙන් නම් හදාගන්නේ, කවුරු දුක හදාගන්නේ? දුක උපදින්නේ අනාත්මයි කියන හේතුව බුදුරජාණන් වහන්සේ පෙන්වන මොකද යම් දුක්ඛං තදනත්ත යමක් දුකයි නම් ඒ අනාත්මයි. අනාත්මයි කියන්නේ හොඳම ශාස්ත්‍රය තමයි ස්කන්ධය දුක් බව. ඊට පස්සේ පෙන්නනවා යම් දුක්ඛං යද නිච්ඡං තං දුක්ඛං යමක් දුකයි කියන්නේ කියන හේතුව ඇයි කියලා පෙන්නනවා. යමක් අනිත්‍යයි නම් ඒක දුකයි. ඔකට හොඳ උත්තර ටිකක් තියෙනවා මම ඒක පස්සේ ඉතින් මතක් කරන්න. එතකොට මෙතන නිදන්ත සංක්ෂිප්තයෙන් හේතු ටික ගන්න. දුකයි කියන්නේ ඇයි? ඒකට හේතුව තියෙනවා අනිත්‍ය නිසායි දුක. දුක නිසායි අනාත්මයි කියන අනාත්මයි කියන වචනේ කියන්නේ වෙන මොකුත් නෙමෙයි. අනාත්මයි කියලා බය නැතුව කියන්න පුළුවන් සාක්ෂිය තමයි දුක් බව. මොකද යම් තැනකින් දුක එනවා නම් දුක පවතිනවා නම් ඒකෙම තියෙනවා තමන් කැමතිසේ පවතින්නේ නැහැ, තමන්ට ඕන විදිහට පවතින්නේ නැහැ. මොකද කවුරුත් කැමති කැපත නම්, කවුරුත් දුකට අකමැති නම්, නමුත් මේ ධර්මයේ දුක නම් ඒකෙන් තියෙනවා තමන් කැමති විදිහට පවතින්නේ නැහැ, තමන් යටතේ තමන්ගේ වශයෙන් තමන්ගේ බලය ඒක නැහැ, තමන් ඒ තුල නැහැ, තමන්ට යමක් කිසි කරන්න බෑ කියන එක තියෙනවා. යමක් දුකයි නම් ඒක අනාත්මයි කියන සිද්ධිය. යමක් අනිත්‍යයි නම් ඒක දුකක් කියන මේ වචනේ කියන කාටවත් නෙමෙයි සැපක් කියන අදහසක් තියෙන මනසක් තියෙන කෙනාටයි මේ උත්තර ටික. හරි, දැන් ඒකෙදී අපි කෙටියෙන් ගත්තා අනාත්මයි කියන හේතුව පෙන්වන දුකයි කියන එක, දුකයි කියන හේතුව පෙන්වන අනිත්‍යයි කියන එක. දැම්මට කියන්න අනිත්‍යයි කියලා කියනවා නම් ඒකට හේතුව මොකක්ද කියලා මොනවා හරි සහේතුක බවක් තියෙන්න ඕනේනේ. ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි, චක්කු සම්පස්සේ අනිත්‍යයි, චක්කු සම්පස්සේ උපන්න වේදනාව අනිත්‍යයි කියලා බලනවා නම් අනිත්‍යයි කියන වචනේ කියන්නේ ඇයි? අනිත්‍යයි කියන වචනේ කියන්න තියෙන හේතුව මොකක්ද? අන්න ඒ ටික කියන්න. අන්න ඒ වගේ සහේතුකව දැනගෙන සහේතුකව දැකලා මේ වචනේ කතා කරන්න ඕනේ. දැන් අර මුලාමත කරන්න බා පත්‍ය සම්පාදයේ බලලා අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොවන විදිහට විද්‍යාව පහල කරගෙන කර්ම තණ්හා උපාදාන කියන කෙලෙස් ටික අපේ මනසින් අයින් කරගන්නයි මේ ටික කරන්නේ. එතකොට දැන් මම පෙන්වන්නම් එහෙනම් මේ ශාසනයේ තියෙන අනිත්‍යත් අද අපි ළඟ තියෙන අනිත්‍යත් කියන දෙකේ වෙනස. මෙන්න මේ අනිත්‍යයි කියන එක මේ ශාසනයේ කියන්න හේතුවක් තියෙනවා. ඒ හේතුවත් මම පැහැදිලි කරන්න. බුදුරජාණන් වහන්සේ යමකට අනිත්‍යයි කියලා කියන්නේ නිකන් නෙමෙයි. ආවට ගියාට අපේ එදිනෙද ජීවිතය රැකෙන්න කිව්වහම කට ගහනවට නෙමෙයි. ඒකෙන් කියන්නේ කට ගහනවට නෙමෙයි කියලා කියන්නේ නිකම් වචන කතා කරනවා, ප්‍රලාපවත්ව කතා කරනවා නෙමෙයි. ඒකේ හොඳ නිදානයක් තියෙන නිසා, සහේතුක බවක් තියෙන නිසා කෙනෙකුට නිඳා කරන්න බැරි, අපහාස කරන්න බැරි, අභූතෙන් චෝදනා කරන්න බැරි මූලයක් ඒ තුල තියෙන නිසා එහෙම කියන්නේ කියන කාරණාවක් තියෙනවා. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියන වචනේ කියන්නේ ඒ නිසායි. මම කිව්වා විමුක්ති මුඛ තුනක් තියෙනවා, මිදීමේ දොර තුනක්. අද අපි කතා කරමු අනිත්‍ය ගැන. එතකොට දැන් ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණය අනිත්‍යයි කියලා බලන්න ඕනේ. එතකොට මෙන්න මේ අනිත්‍ය බැලීමේදී හොඳට මතක තබා ගන්න මේ ලෝකය දකින්න විදිහේ නিত্য සංඥාවක් තුල අනිත්‍ය මානසිකාරය කළා හරියන්නේ නැහැ. මම මතක් කළා මම ඉස්සෙල්ලා පැහැදිලි කරන්නම් කියලා මේ ශාසනයේ තියෙන අනිත්‍යය ලෝකයාගේ තියෙන අනිත්‍යත්වය එක. ඒකට මම අපි වෙනද කතා කරපු දේවල් වලින්ම උපමාවක් ගත්තොත් අපි කියමු ලෝකෙ තුල අනිත්‍ය බලනකොට ලෝකය ඇති දෙයක් ඇති දෙයකයි නැති බව බලන්නේ. ඇති දෙයකයි වෙනස් වීම දකින්නේ. ඇති දෙයකයි අනිත්‍ය බලන්නේ. එතකොට අනිත්‍ය වෙන වෙනස් වෙන නැති වෙන දෙයක් තියෙනවා කියන එකක් එයාගේ මනසේ හිටිනවා. අපි උදාහරණයක් හැටියට ගනිමු. ඇහැට රූපයක් පේනවා කියලා කියන්නකෝ. ඔබතුමල්ලගේ ඉස්සරහා තියෙන ওই white board එක දකින්නකෝ. දැන් ඔගලන්ට හිතෙන්නේ මනස තියෙන්නේ අපි කියමු මේ පේන white board එකත් අනිත්‍යයිනේ, මේක ක්ෂය වෙනවා, මේක කැඩිලා බිඳිලා යනවා, මේක විනාශ වෙනවනේ කියලා බලනවා. තාපත්තකෙන් බැලුවොත් මේත මොහොතකට ඉස්සලා තිබුණු රූප කලාපතික බිඳිලා ගිහිල්ලා දැන් තියෙන අලුත් රූප කලාපතිකක්. තව තෙහකින් බලනකොට මේ රූප කලාපත් බිඳිලා තව වෙනත් එකක්. මේ වගේ රූප කලාප බිඳි බිඳි යනවා, ඒ නිසා අනිත්‍යයි කියලා බලනවා කියන්නේ. දැන් මේ විදිහට බලනකොට වෙනස් වෙමින් පවතින එකක් ඇති එකක්. ඒකේ මම කිව්වේ ඕගොල්ලන්ට දකින්ද පෙර ඔය white board එක තිබ්බා කියන එකක් තියෙනවා. උතන ඉස්සරහා තියෙන white board එකයි දැන් පේන්නේ කියන අදහසත් මහත් වෙලාට තියෙනවා. පැත්තකට ගියාට පස්සෙත් Taman දැකපු ඒ white board එක තියෙනවා කියන අදහස තියෙනවා. එතකොට අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙන්න ප්‍රපංචයෙන්ම අහුරපු මනසකින් ඇති බව තුල තියෙන මහත්යන් දෙන වයිට් බෝඩ් එකක් තියෙනවා කියලා නිත්‍ය සංඥාවක්. නිත්‍ය සංඥාවක් තුල ඉඳගෙන අනිත්‍ය මානසිකාරයක් කරනවා. ඒ කියන්නේ තියෙන බෝඩ් එකක් දැකලා තියෙන එක වෙනස් වෙනවා කියලා දකිනවා. එතකොට මෙන්න මේ විදිහට ඕගොල්ලෝ අනිත්‍ය බැලුවට මැරෙනකම්ම අනිත්‍ය හිතන්න පුළුවන්, අනිත්‍ය දකින්න බෑ. මොකද ඕගොල්ලෝන්ට හැමදාම තියෙන වයිට් බෝඩ් එකයි අනිත්‍ය බලන්නේ. වයිට් බෝඩ් එක අනිත්‍ය වෙන්නේ නෑ, වයිට් බෝඩ් එක තියෙන වයිට් බෝඩ් එකේ අනිත්‍ය බැලුවා. මැරෙනකම් ඕගොල්ලන්ට අනිත්‍ය වෙන වයිට් බෝඩ් එකක් හම්බ වෙයි. ඔකට කියනවා පුඤ්ඤාභිසංකාරයක් නම් සිද්ධ වෙනවා. විනක් නම් සිද්ධ වෙනවා, නමුත් නිමිති නැති වෙන්නේ නැහැ. ඔය තුල බැලීමෙන් රළු වශයෙන් රාග දේශ කියන අකුසල මට්ටමේ කෙලෙසුත් නැති වෙනවා. නමුත් ප්‍රතිසන්දිය වළක්වන්න තරම් නම් ඔය අනිත්‍ය සමත් වෙන්නේ නැහැ. මොකද නිමිති සම්පූර්ණ අයින් කරන්නේ අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොවන විදිහට අනිත්‍ය දකින්නේ නැහැ ඕකෙදී. ඕකේ අවිද්‍යාව තියෙනවා. ඔබතුමල්ලට පෙරගෙන වර්තමානයේ අනාගතයේ කියන තැනම අනිත්‍ය නොදකින නිත්‍ය සංඥාවක් ඉතුරු වෙලා නිත්‍ය කියන සංඥා විපල්ලාසයේ, චිත්ත විපල්ලාසයේ, දිට්ඨි විපල්ලාසයේ තුනම තියෙනවා. ඔතන ඔන්න ඔය විදිහේ අනිත්‍ය බැලිල්ලක් තමයි මේ ශාසනයෙන් බැහැර තියෙන්නේ. ඒ නිසායි මම කිව්වේ මේ ශාසනයේ නියම අනිත්‍ය දකින්න බව නෑ කියලා. අනිත්‍ය පෙන්වේ බුදුරජාණන් වහන්සේ ඔය වගේ එකකින් නෙමෙයි. ඔය අනිත්‍ය දකින්න බෑ. ඕනම දෙයක් හිතන්න ඕගොල්ලෝ. හිතලා 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 හිතපු නිසා දෘෂ්ටියෙන් අනිත්‍යයි කියලා දෘෂ්ටියෙන් සාධාරණීකරණය කරගන්න පුළුවන්. Tamanta වැටෙනවා වගේ තැනකින් එළබෙන්න පුළුවන්. දෘෂ්ටි නිඥාන කන්තියකට පත් වෙන්න පුළුවන්. නමුත් සජීවීව ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණය අනිත්‍යයි, නැත්තම් පෙනෙන දේ අනිත්‍යයි කියන එක ජීවිතයෙන් එළඹ සිටින්නේ නැහැ. විතර්කගත ඥානයක් විතරක්, විතර්ක බලයෙන් උපදවාගත්ත නුවණක් විතරක් ඕගලන්ට එයි. ඕගොල්ලෝ එක තේරුම් කරගන්න මේ විතර්කයෙන් හටගත්ත ඥානයක් මේ අනිත්‍ය. නමුත් තාම නිත්‍ය සංඥාව තුළ තියෙනවා. එතකොට අනිත්‍ය කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නිකන් නෙමෙයි, සහේතුකව. මොකද්ද මේ ශාසනයේ අනිත්‍ය පෙන්වන්න තියෙන හේතුව? ඒ තමයි පටිච්ච සමුප්පාදයේ හේතුඵල ධම. මෙන්න මේ හේතුඵල ධම ගැන, පටිච්ච සමුප්පාදයේ ගැන නුවණ තියෙන නිසාමයි බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියන්නේ. හේතුඵල ධම නැතුව, ඒ කියන්නේ යමක් අනිත්‍යයි නම් අනිත්‍යයි කියන්නේ ධර්මතාවයක් තියෙන්න ඕන. මං කියවනේ අනාත්මයි කියන ධර්මතාවයක් තිබුණා දුකයි කියප එක. දුක කියන ධර්මතාවයක් තිබ අනිත්‍යයි කියන එක. අනිත්‍යයි කියන ධර්මතාවයක් තියෙනවා. මොකද්ද? මේ හේතු ටික නිසාමයි හටගන්නේ කියන එක පෙනෙනවා නම්, මේ හේතු ටික පවතින නිසාමයි පවතින්නේ කියලා පේනවා නම්, හේතු ටික නැති වෙනකොට නැති වෙනවා කියලා පේනවා නම්, මෙන්න මේ හේතුඵල ධම්ම දන්න එකයි මේ ශාසනය අනිත්‍යයි කියන වචන කියන්න තියෙන ශක්තිය. මම ඔබතුමලට කිව්වොත්, අපි කණ්ණාඩිය ගාවට යන්න ඉස්සර වෙලා අපේ ඡායාව තිබ්බේ නෑ කියලා දකින හින්දා, තිබුණු හින්දමයි කණ්ණාඩියට ඡායාව වැටෙන්නේ කියලා දකින හින්දා, තිබුණෙන් පස්සේ අපේ ඡායාව නැති වෙනවා කියලා දකින හින්දා උබ්බන්තේ ඥානය තියෙනවා. ඒ කියන්නේ ඡායාව වැටෙන්න පෙර අපරන්තේ ඥානය තියෙනවා. ඡායාව ඒ හේතු නැති වුණාන් පස්සේ උබ්බන්ත අපරන්තේ තියෙනවා පෙරත් දැනුත්, ඒ කියන්නේ වර්තමානයක. මේ උබ්බන්තේ ඥානය, අපරන්තේ ඥානය, උබ්බන්ත අපරන්තේ ඥානය, මේ පටිච්ච සමුප්පාද ධම්මේසු ඥානං, ධර්මයේ කෙරෙහි නුවණක් තියෙනවා අපිට. කණ්ණාඩිය ගාවට යන්න පෙරත්, ගියයින් පස්සේ, කණ්ණාඩිය ගාවෙන් අයින් වුණාට පස්සේ කණ්ණාඩිය ගාව එදිලා ඉන්න වෙලාවෙදි කියන තුන් පොළේම මේ හේතුඵල ධම ගැන නුවණ තියෙන හින්දා අපි ඡායාවට කියනවා අනිත්‍යයි කියලා. කණ්ණාඩියට වැටුණු ඡායාවට අපි කියනවා අනිත්‍යයි කියලා. අනිත්‍යයි කියනකොට හොඳට බලන්ද, ඒ අනිත්‍යයි කියන වචනේ තුල කොච්චර නුවණක් පුරවලා තියෙනවද කියලා. ඒ ධර්මය හටගන්න පෙර තිබුණෙත් නෑ කියන එක තියෙනවා, හටගත්තෙන් පස්සේ නැති වෙනවා කියන එකක් තියෙනවා, වර්තමානයේත් මේ හේතු ටික නිසා, මේ ඉබුණු නිසාමයි, කණ්ණාඩි ඉදිරිපිටට ගිය නිසාමයි හටගත්තේ කියන එකක් තියෙනවා. මේ පටිච්ච කෙටියෙන් කියවහම හේතුඵල ධම ගැන දන්න නිසායි, පෙරපසු දෙක ගැන, වර්තමානය ගැන, හේතුඵල ධම ගැන දන්න නිසායි අනිත්‍යයි කියන වචනේ කියන්නේ. කණ්ණාඩි දරන ඡායාවට අනිත්‍යයි කියන්නේ. ඔන්න මේ ශාසනයේ අනිත්‍යයි කියන වචනේ කියන හැම තැනකම ඔය තරම් ගැඹුරක් තියනවා කියන එක දැකින්ද දැනගන්න, බුදුහාමුදුරුවේ හැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි, චක්කු සම්පස්සේ අනිත්‍යයි කියන්නේ ගිරවෙක් කියනවා වගේ නෙමෙයි. ඔන්න ඔය පුබ්බන්ති ඥානෙ, අපරන්ති ඥානෙ, පුබ්බන්ත අපරන්ති ඥානෙ, පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං කියන ටික තියෙන නිසායි කියන එක මතක තියාගන්න. දැන් ලෝකයේ අනිත්‍ය ගැනත් බලන්න. පුබ්බන්ති අඥාන, පෙර දන්නේ නැහැ, අපරන්ති අඥාන, පසු දන්නේ නැහැ, පුබ්බන්ත අපරන්ති අඥාන, පෙර පසු දෙකම දන්නේ නැහැ, පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං, පටිච්ච සමුප්පාද ධර්මයේ ගැන දන්නේ නැහැ. ඒ කියන්නේ කණ්ණාඩියට එබෙන්න ඉස්සෙල්ලා තිරසංගත සත්ෙක් වගේ මට බලන්න, කණ්ණාඩියට එබෙන්න ඉස්සෙල්ලා ඡායාව එතන නෑ කියලා දන්නේත් නෑ. මේ ඉබුණු නිසාමයි හටගත්තේ කියලා වර්තමානයේ දන්නේ නැහැ. අහකට ගියාම ඉතුරු නැතුව නැති වෙනවා කියලා දන්නේ නැහැ. ඔන්න තුන් කාලෙම දන්නේ නැහැ. පටිච්චසමුප්පාද ධර්මය ගැන දන්නේ නැහැ. දැන් ඉබේමයි අවිද්‍යාපච්චය සංකාර වෙන්නේ. අවිද්‍යාව නිසා ඇති දෙයක් හැටියට නිමිත්තක් හම්බෙලා තියෙන්නේ. දැන් තියෙන ඡායාවක් දැකලා ඔන්න නිත්‍ය සංඥාවක් තියෙන්නේ. දැන් අනිත්‍ය මනසිකාරයක් කරනවා. දැන් කණ්ණාඩි තියෙන ඡායාව දිහා බලාගෙන අනේ මේ ඡායාවද නැති වෙනවනේ, අනිත්‍ය වෙනවනේ, මේකට උනොත් තණ්හා කළොත් දුක එනවනේ කියලා හිතුවත් හරිද කියලා බලන්න. ඉස්සෙල්ලා ඇහෙන් බලනකොට තිබුණු රූප කලාප නෙමෙයි මේ ඡායාවේ තියෙන්නේ. ඒ රූප කලාප වෙනස් වෙලා තව ටිකකින් බලනකොට ආයෙත් වෙන ඡායාවක රූප කලාප ටිකක් තියෙනවා. ආයෙත් වෙන ඡායාවක රූප කලාප ටිකක් තියෙනවා. රූප කලාප බින්දි බින්දි යනවා කියලා හෝ ඡායාවක් දකිනවා නම්, ඇති ඡායාවක වෙනස් වීමක් දකිනවා නම්, එයා අනිත්‍ය දකින්නෝද කියලා බලන්න. ඡායාව දකින්ද පෙරත් දැක්කයන් පස්සේ දකින අවස්ථාවේදී ඇති දෙයක් හැටියට තබාගෙන ඇති දේ තුල කුමන විදිහකට අනිත්‍ය මානසිකාරයක් කළත් නිත්‍ය සංඥාව තමන්ගේ මනසේ නැති වෙන්නේ නැහැ. ඒ නිසා ඔන්න ඔය කන්නාඩියේ ඉදිරියට ගිය තුන් කාලයේ පටිච්චසමුප්පාදයේ නුවණ නැතුව කන්නාඩියේ ඉදිරි පිටට ගිය කෙනෙකුට තිරසංගත සත්‍යකුට වෙලා තියෙන තේක. ගිය කෙනෙකුට යම් වස්තුවක් හම්බ වෙනවා නම් ඒ හම්බ වෙච්ච එකේ එකද කියනවා නිත්‍ය සංඥාව කියලා. ඒකේ යම් කිසි කෙනෙක් අනිත්‍ය දකිනවා නම් නිත්‍ය සංඥාව තුළ අනිත්‍ය මානසිකාරයක් කියලා කියනවා. හැබැයි කවදාවත් මෙයාට අනිත්‍ය දකින්න බෑ. ඇයි ඒ? අනිත්‍ය දකින්න තැන ගහිලා. අනිත්‍ය කවදාවත්ම දකින්න බෑ එයාට. එයා කඩපතේට තියෙන ඡායාව අනිත්‍යයි නේද, රූප කලාප වෙනස් වෙනවා නේද කියලා හිතලා 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 ඒ හිතීම නිසා තර්කගත විතර්කගත අනුමාන ඥානයක් ඊහානේ එනම් තියෙන ඒවා ඔක්කොම අනිත්‍යයි නේ නැති වෙනවනේ කියලා. නමුත් ඒ මට්ටමට කියන පුඤ්ඤාදි සංකාරයක් කර්ම නිමිති නැති වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් මේ හේතුඵල ධම පුබ්බන්ති ඥානේ අපරන්ති ඥානේ පුබ්බන්ත අපරන්ති ඥානේ කියලා පටිච්ච සම්පදාය ධම්මේස ඥානං කියන මට්ටමේ මෙන්න මේ නුවණ තියාගෙන අනිත්‍යයි කියන ওই නුවණ තිබුණා නම් අනිත්‍යයි කියන වචනේ ඉබේම යොප්පු වෙන්නේ. එයා අනිත්‍යයි කියන වචනේ කියන්නේ නිකන් නෙමේ, විශාල වටපිටාවක් ඇතුව පටිච්චසමුපාදය ගැන දන්න නුවණක් ඇතුව. එතකොට ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි කියනකොට පින්වතින් තේරුම් කරගන්න, ඇහැ වැය වෙලා, රූපය වැය වෙලා, චක්කු විඥානය චක්කු සම්පත්තිය වැය වෙලා අපිට රූපයක් දැනෙනකොට ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි කියලා කියන්නේ අපිට යමක් පෙනෙනකොට පෙනෙන්නේ ඉස්සෙල්ලා ඇහැ කියලා එකකුත්, රූපය කියලා එකකුත්, චක්කු විඥානය චක්කු සම්පත්තිය චක්කු සම්පත්තියෙන් උපන්න වේදනාව කියලා එකකුත් තිබුණා නෙමෙයි. අපරන්තේ ඥානේ තියෙනවා මේ ස්පර්ශ නිරුද්ධ වෙනකොට ඇහැ තියෙනවා, රූපේ තියෙනවා, චක්කු විඥානේ චක්කු සම්පස්යෙන් උපන්න වේදනාව මේ එකක්වත් තියෙනවත් නෙමෙයි. වර්තමානයේක නුවණ තියෙනවා. ඇහැ නිසාම රූපය උපද්දලා, රූපය නිසාම ඇහැ උපද්දලා, මේ දෙන්න නිසා චක්කු විඥානේ උපද්දලා, ඒ සිත නිසා නාම රූප දෙක පවත්තලා, නාම රූප දෙක නිසා මේ විඥානේ පවත්තලා කියන ධර්මතා ටිකක් තියෙනවා. මේ එකතම පොකුර වගේ අඤ්ඤමඤ්ඤව උපකාරීව හේතු ප්‍රත්‍යයෙන් හදාගන්න. එතකොට මෙතනදී ඇහැ රූප චක්කු විඥාන කියන මේ ධර්මය පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. ඇහැට අනිත්‍යයි, රූපය අනිත්‍ය චක්කු විඥානේ අනිත්‍යයි කියලා කියන්නේ මේ හේතුඵල ධර්ම දක්නින්න බුදුරජාණන් වහන්සේ. මේව පහළ වෙන්න ඉස්සෙල්ල තිබ්බ නෙමෙයි. පහළ වුණාන් පස්සේ තියෙනවා නෙමෙයි. අවස්ථාවට හේතු ඕනොන්ට උපකාරක ධර්ම උපකාර කරගෙන හේතු කරගෙන පහළ වෙලා ඒ හේතු ටික බිඳෙනකොට බිඳෙනවා කියන ටික පෙන්නනවා. ඒ නිසයි අනිත්‍යයි කියන්නේ. ඔන්න ඔය ඇහි අනිත්‍ය දකින තැන ඇහි රූපේ චක්කු විඥානේ අනිත්‍ය ඕගොල්ලෝ දකින තැන සම්පාදනය කරගත්තොත් අනිත්‍ය දැක්කොත් අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. එතකොට සංකාර නැහැ. ඕගලන්ට අර කණ්ණාඩියේ නිමිති හිටින්නේ නැහැනේ. කණ්ණාඩියට වැටෙන ඡායාවේ අනිත්‍ය දකින්නකොට ඒ ඡායා නිමිති හිටින්නේ නැහැ නේද? ඒ මොකද අවිද්‍යාව ශේෂයක්වත් නැහැ. ඕගොල්ලෝ ඒ ඡායාවේ අනිත්‍ය දකින්නවා. අනිත්‍ය දැකේ හේතුඵල ධර්ම දකින්නවා. හේතුඵල ධර්ම දන්න නිසා ඒ ඡායාවේ අනිත්‍ය දකින්නවා. අනිත්‍ය දකින්න නිසා ඒ බදු ඡායා නිමිති නැහැ. ඒ නිමිති හිතේ හිතේ අරගෙන තව සතෙක් ඉන්නවා, තව කෙනෙක් ඉන්නවා, එයා හොඳයි, එයා නරකයි කියලා හිතෙන්න ක්‍රම නැහැ. ඒ වගේ ඇහැට පෙනෙන දේ තුල අවිද්‍යාව ශේෂයක්වත් නැහැ. ඕගොල්ලෝ අනිත්‍ය දැක්කෝ. අනිත්‍ය දකින්නවා නම් ඒ නිමිති හිතට අරගෙන කර්ම රැස් වෙලා තණ්හා උපාදාන වෙලා භවය හැදෙන ධර්මතා ටික නතර වෙන්නේ ඉදේමයි. මොකද අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොකොට නැති කළොත් සංකාර නිරුද්ධ වෙනවා. අවිද්‍යාව නැති කරන්න එක ක්‍රමයක් තමයි මම කිව්වේ. ඇහැේ අනිත්‍ය දකින්න, රූපය අනිත්‍ය දකින්න, හිතන්න නෙමෙයි හැබැයි දකින්න. දකින්නවා කියන්නේ මොකද්ද? කොහොමද? කන්නාගියට වෙනකොට යම්සේ නුවණින් දැක්කද එබෙන්ද ඉස්සෙල්ලා මෙහෙම ඡායාවක්, ඡායාවක කෑල්ලක්වත් ශේෂයක්වත් තිබ්බේ නැහැ කියලා නුවණින් යම්සේ දැක්කද? කන්නාඩිට එදිලා ඉන්න වෙලාවට මේ එදිලා තියෙන එක කන්නාඩි වැටුනට කන්නාඩි තියෙන එකක් නෙමෙයි. ඒක ඉදිරියෙන් තියෙන දේ නිසායි මේ පහළ වුණේ කියලා. ශේෂයක්වත් සැක නැතුව අපිට යම්කේ තේරෙනවා. අහකට යනකොට ඡායාවේ ශේෂයක්වත් ඉතුරු නැතුවම නැති වුණා කියලා යම්සේ හිතට වැටහෙනවාද? ඒ උපන්න අධිකරණයේම Nirodha හිතින් ඇදහිම් මාත්‍රයක්. හිතින් හිතීම, හිතලා 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 ඇති කරගත්ත, හිත සමසෝයා ගන්න හදාගත්ත වචන ටිකක් නෙමෙයි. අන්නේ ඒ විදිහටම ඔගලන්ට ඇහැ රූප චක්කු විඥාන කියන මේව කෙටියෙන් ගත්තොත් පෙනෙන දේ පෙනෙන්නේ ඉස්සෙල්ලා තිබුණා නෙමෙයි. ඊට පස්සේ මේ ආයතන ටිකෙන්ම චක් ආයතනේ නිසාම මෙහෙම රූපයක් හදලා පෙන්වන්නේ. ස්පර්ශය නිරුද්ධ වෙනකොට පෙනෙන දේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. පෙනෙන දේ නිරුද්ධ වුණා කියන්නේ ඇහත් නිරුද්ධයි, රූපයත් නිරුද්ධයි, චක්කු විඥාන නිරුද්ධයි නේද කියලා දකින්න පුළුවන් තැනට එන්න ඕනේ. එදාට අවිද්‍යාව ශේෂයක්වත් නැහැ. එදාට ඔයගොල්ලෝ අනිත්‍ය දකිනවා. මේ තරම් අනිත්‍ය වෙන්නේ නැහැ මම මගේ කියලා ගන්න කෙනාට දුක නැවිලා තිබුණොත් තමයි පුදුමේ. අනිත්‍ය වෙන දේ උරුම කරගෙන ඉන්න කෙනාට ආйти දුක නේද කියන එක ඉදීම යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන කෙනා. ඇහි අනිත්‍ය දකින්නකොට ඇහැ පරිහරණය කරන කෙනා ඉන්නේ දුකේ නේද එහෙනම් කියන එක ඉදීමයි. ඊට පස්සේ යමක් දුක නම් අනිත්‍ය නම් දුක නම් ඒක අනාත්මයි කියන එක පුද්ගලෙක් නෙමෙයි කියන එක ඔප්පු වෙනවා ඉදීම. ඒ කියන්නේ එක ධර්මතාවයක් දැක්කොත් ඉතුරු ධර්මතාව ඉබේම තේරෙයි. ඉතින් මට මෙතෙන්දි පෙන්වන්න ඕනේ මෙන්න මේ අනිත්‍ය දකින්න ත්‍රිලක්ෂණය. දැන් අනිත්‍ය දකින්නවා කියන තැනට ආවහමයි මේක ඵලයක් ඈ. අනිත්‍ය කියන අනිත්‍ය දකින්නවා කියන තැනට ආවහමයි අවිද්‍යාව ශේෂයක්වත් නැති වෙන විදිහට ඉතුරු නැතුව නැති වෙන්නේ. එතකොට සියලුම ආශ්‍රයයන්ගෙන් සියලුම අවිද්‍යාවෙන් ආශ්‍රයයන්ගෙන් කර්මයන්ගෙන් මිදෙනවා. පංච උපාදාන ස්කන්ධ දුකෙන් ජරා මරණයන්ගෙන් මිදෙනවා. දැන් පටිච්ච සමුප්පාදය හරහා ජරා මරණ දුක ඇති වෙන හැටි, ඒකට ඒ ජරා මරණ දුකට හේතුව භවයේ භවයට හේතුව තණ්හා උපාදානේ, ඒකට හේතුව මේ පස්සපංචකයේ තියෙන තන අවිද්‍යාවෙන් නිමිති හදාගත්ත එක කියලා ආගෙන පස්සපංචකයේ තියෙන තන පිරිසිදු දැකලා අවිද්‍යාවෙන් කර්ම රැස් නොකොට තණ්හා උපාදාන වශයෙන් හැතරෙන්නේ නැතුව නිමිති හදාගන්න නැතුව නැතිවම ජරා මරණ දුකෙන් නිදහස් වෙනවා, තණ්හා නැතිකොට දුක නිරුද්ධ වෙනවා කියලා අහලා එහෙනම් සම්මා දිට්ඨි ඇත්ත ඇති හැටි දකින්න ඒ සඳහා කියලා අපි දැක්ක අනිත්‍ය දුක්ඛ අනාත්ම. දැන් ඕගොල්ලෝ ඔය ඇහැ රූප චක්කු විඥානේ කියන තැන ඔය එක ආයතනක මම කතා කරන්නේ ඔය ස්පර්ශ ආයතන හයම එහෙමයි කියලා දකින්න ඒ ටික පිරිසිඳ දකින්දයි තව පැත්තෙන් ගතු මේ අනිත්‍ය දකින්දයි ඕගොල්ලෝ භාවනා කරන්නේ. සීලයක පිහිටියේ හිත සමාධි කරන්ඩයි නීවරණ ධර්ම දුරු කරගන්ඩයි. නීවරණ ධර්ම දුරු කළේ මොකද්ද? ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන තැනක මනස ගණ්ඩයි. ඒකෙදී අපිට ඇහැ පෙර නොතිබීම හතගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන ටික දකින්ද බෑ. නීවරණ ධර්ම දුරු වෙච්ච චිත්ත සමතයක් ඕනේ. ඒ නීවරණ ධර්ම දුරු වෙච්ච චිත්ත සමතය ඇති කරගන්න තමයි අපි සමත කමඨහනක් වඩන්නේ. සමත කමඨහනක පිළිතලා හිත වඩමින් අපි මේ ස්කන්ධයක් ස්කන්ධයන්ගේ උදයත් වැයත් බලනවා. ඉස්තෙල්ලාම කරන්න වෙන්නේ අපිට ඒ ටික. මොකද ඇහැ පෙර අනිත්‍යයි, රූපී අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි කියලා දකින්ද මේක හේතු ප්‍රත්‍යය කියන ටික අපිට තේරෙන්න වෙනවා. ඉස්සෙල්ලා ඖදාර්ග කෙලෙස් නැති වෙන්න වෙනවා. අපි කියමු දැන් සම්මා දිට්ඨිය තමයි අපිට දකින්න දේ ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකින්න එක. එහෙම දැක්කහම මොකද වෙන්නේ? අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොවි සංඛාරයන්ගෙන් ආස්වයන්ගෙන් අපේ මනස මිදෙනවා, කෙලෙසුන්ගෙන් මිදෙනවා, ජරා මර දුකෙන් මිදෙනවා. එහෙනම් දැන් මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න අපිට තියෙන්නේ මොකද්ද? මේ ඇත්ත දකින්න තැනට මනස ගන්න ප්‍රතිපදාවක් තියෙනවා. ඒකට කියනවා සීල සමාධි ප්‍රඥා. සීලයක පිහිටලා සමත කමතහනක් වඩමින් ප්‍රඥාව තමයි මොකද්ද දැන් මේ මෙතන තියෙන ස්කන්ධ ටිකේ ඇත්ත බලනවා. ස්කන්ධ ටිකේ ඇත්ත බලනකොට ඔගලන්ට මෙන්න මේ ධර්මතා ටිකක් තේරෙයි. මොකද්ද මොකද්ද ධර්මතා ටික? ඇහැ රූප චක්කු විඥානේ තියෙන තැන අපි කියමු, අපි අර ඉස්සෙල්ලා කතා කරපු පටිච්චසමුප්පාද ධර්මයේම ඔගලන්ට තේරෙනවා. ආපහු ඒ කියන්නේ රූපය ගැන විතරක් අපි ගමු. රූපය ගැන හොඳට බලනවා. කෙස් ලොම් නිය දත් හම්මස් නහර මේ වගේ කූණුපු කොටස් බලලා කන බොන ආහාරය නිසා මේ රූපය හැදිලා තියෙනවා නේද කියලා අපි ටික ටික හිතනවා. මෙහෙම හිතනකොට එයාට සැකයක් නැතුවම පටිච්චසමුප්පාදයේ අර සිද්ධිය ඔප්පු වෙලා පේනවා. මොකද්ද? මෙතන තියෙන්නේ අනාත්මෝ කනබුන ආහාරයෙන් හැදුණු ස්කන්ධ ටික. මේ ස්කන්ධය මේ රූප නිබඳු රූපය ඇත් ඉදිරිපිටට එනකොට ඔය රූපය ඇත්ත නොදන්නාකම නිසා රූපය හිතෙන් අල්ලගෙන අපි කෙනෙක් දෙයක් හැටියට මනසින් නේද හදාගෙන ඉන්නේ කියන ටික හොඳට පැහැදිලි වෙනවා. එතකොට හැමදාම ඇස් ඉදිරිපිටට කනබුන ආහාරයෙන් යුක්ත රූපය ඇස් ඉදිරිපිටට එනකොට අපි ගාව තියෙන කෙලෙස්ම සිහි කරගන්නවා නේද? කිසිම වෙලාවක සත්ත්ව වූ පුද්ගල වූ රූපයක් අපිට හම්බ වෙලා හෝ සත්ත්ව වූ පුද්ගල වූ රූපයක් අපි ඇසුරු කරනවා නෙමෙයි. කනබුන ආහාර යුක්ත රූපය අතළඟ තියාගෙන සත්ත්ව පුද්ගලයේ හම්බුණා කියන කෙලෙස්යක් මනසෙ උපද්දගෙන ඉන්නේ මේ. ස්කන්ධ ටිකයි කෙලෙස් ටිකයි දෙක වෙන් වෙලා යාට පේනවා. එයා දන්නවා මේ ස්කන්ධ ටිකයි කෙලෙස් ටිකයි නොදන්නා ලෝකෙට පුද්ගලයෙක් ඇල්ලුව පුද්ගලයෙක් ළඟ ඉන්නවා වගේ නේද තේරෙන්නේ. එයා පංච උපාදාන ස්කන්ධ දුකක් විඳිනවා නේද කියන ටිකක් තේරෙනවා. සීලයක පිහිටලා හිත වඩමින් කොහොමද දැන් ස්කන්ධයන්ගේ උදේවැය බලන්නේ අපි? ඉති රූපං මේ රූපය කියලා බලනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා හෝ කෙස්ලොම් නියද ධම්මස් නහර කියලා හෝ බලනවා. ඉති රූපස සමුදේව කනබුන ආහාරය සය හැදින්නේ කියලා බලනවා. ආහාරය නැති වෙනකොට නැති වෙනවා කියලා බලනවා. එයාට කිසිම සැකයක් නැහැ. යම් රූපයක් තිනවනම් කනබුන ආහාරයෙන් නම් හැදුනේ. ඒ ආහාරය වෙනස් වෙන්නේ නැහැමයි. ඒ ආහාරය අනාත්මෝමයි. ආහාරෙන් හැදෙන කොටස් පුද්ගලයක් වෙන්නේ නැහැමයි. ඒක අනාත්මෝමයි. ඒක රූපේමයි. රූපේ සත්ත්ව නෝ පුද්ගල නෝ අනාත්මෝ ධර්මතාවයක් මොමයි. ඉබඳු රූපේ පිළිසිඳ නොදකින්න කම නිසා ඔය රූපය ඇසිදිරි පිටට එද්දී ඒ රූපේ නිමිත්ත හිතෙන් අල්ලගෙන පුද්ගලයක් කියලා කෙනෙක් කියලා හිතෙන් අපි හැසිරුණා නම් හිතෙන් අපි පුද්ගලයේ සතහ මේ කෙනෙක් කියලා හදාගත්තා නම් මෙන්න මේ ටික නේද උපාදානය කියන්නේ. අත්වාද උපාදානය කියන්නේ ඒක අපි මානසික හදාගත් එකක් නේද? උපාදානීය ධර්මය තමයි මේ රූපේ කනබුන ආහාරයෙන් හැදුණු රූපේ මගේ උපාදානයට හිත වෙච්ච එක. මගේ උපාදානේ මට උපාදානේ ඇති කරගන්න උපකාරී වෙච්ච එකක් මේ කනබුන ආහාරයෙන් හැදුණු රූපය. ඒ රූපේ සත්‍යේ කෝපුද්ගලෙන් නෙමෙයි. ඒක කනබුන ආහාරයෙන් හැදුණු රූපයක්, උපාදානේ හිත එකක්. ඒ රූපේ බලාගෙන සත්‍යේ පුද්ගලයේ ආත්මයක්, රූපේ ආත්ම වශයෙන් රූපය ඇතුළු කරගෙන ආත්මයක් කියලා මේ වගේ කෙනෙක් කියලා බලන කමට කියන අත්වාද උපාදානය කියලා. ඒක මගේ මනසේ පහළ වෙච්ච එකක් නේද? එතකොට මේ ස්කන්ධ ටික දන්නේ නැත්නම් ස්කන්ධ ටික දකින්නකොට මේ තමන්ගේ මනසේ අත්වාද උපාදානේ මේ පුද්ගලයා කියන හැඟීම තමන්ගාව ඇති වෙච්ච හැටි දන්නේ නැත්නම් ඊට පස්සේ තමන්ගේ මනසේ පුද්ගලයා කියන හැඟීම හදාගත්ත හැටි පුද්ගලයා කියලා හිතපු හැටි තමන් දන්නේ නැත්නම් එදා ඉඳලා ඇස් ඉදිරි පිටට මෙබඳු රූපේ එන වාරයක් ගානේ තමන්ගේ අර ප්‍රපංච සංඥාවම තමන්ගේ මනසේ ශනිකව තත්ත්වයක් ගාලා සිහි කරගන්න ගතිය ඇති වෙනවා කියලා පේන්නේ නැත්තම් එයාට තේරෙන්නේ මිනිස්සෙක් ඉදිරි පිට ඉන්නවා, මිනිස්සෙක් පේනවා, නැත්තම් තමන් අඳුනන කෙනා තමන් ඉදිරි පිටට ආවා, තමන් දන්න කෙනා තමන් ඉදිරි පිටට ආවා වගේ. නමුත් ඒ කනබුන ආහාරින් යුක්ත රූපය තමන් ඉදිරිපිටට එද්දී ඒ නිමිත්ත හිතෙන් අල්ලගෙන ওই ටික තමයි අපි පටිච්චසමුප්පාදයෙන් කිව්වේ පිටකලා. සත්‍යේ පුද්ගලයේ කියලා අපි හිතුවහම තියෙන දෝෂේ තමයි ඒ ආහාරින් හැදුණු රූපය ඇස් ඉදිරිපිටට එද්දී ක්ෂණිකව අර ප්‍රපංච ටික තමන්ගේ මනසේ ආපහු යදෙනවා. එතකොට තේරෙන්නේ අපි තව මිනිස්සෙක් ඉන්නවා, දරුවෙක් ඉන්නවා, බිරිඳලෙක් ඉන්නවා, ස්වාමි පුරුෂයෙක් ඉන්නවා කියලා. නමුත් මේ හැම තැනකම තියෙන කනබුන ආහාරින් හැදුණු රූප ටික අනාත්මයි, ශුන්‍යතාවයක් තියෙනවා. නමුත් ඒ වාරන්දි අපේ මනසේ නිමිති හදාගෙන නම් තියෙන්නේ ඒ රූප හම්බෙන ගානේ නිමිති ටික අපේ මනසේ ගෙදෙනවා. දැන් ස්කන්ධයන්ගේ උදේවේ බලන්ඩ මේ ධර්ම අහලා තියෙනකොට ඒක ඔප්පු වෙලා තියෙනවා. පටිච්චසමුප්පාදේ අහලා තිබුණා අවිද්‍යාවත් සංඛාරා කියලා උනේ මේ ස්කන්ධයන් ඇත්ත නොදන්නා කම නිසා හිතට නිමිති අරන් උඹලා පුද්ගලයා කෙනා පුද්ගලයේ සත්‍යයක් හැටියට හදාගෙන කෙනෙක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා කියන මතකයක් තියාගෙන මේ ඉන්නේ භවේ තියාගෙන. ආයෙත් ඇසිදෙපිට රූපේ එනකොට තමන්ගේ මතකේම භවපච්චය ජාති. අර පුද්ගල භාවයෙන් සිහි කරලා ගන්නවා. ස්කන්ධ ටික හැමදාම එකම මට්ටම. ඕකයි දුකට හේතුව කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දැන් මෙන්න මේ ටික ඒ පෙන්නු බුද්ධජනනාති පෙන්නු පුතික අපිට මතක් වෙන ස්කන්ධයෙන් උදේ බලන්න රූපී අනාත්ම ස්වභාවය තේරෙන්න ඇත්ත නේනම් එහෙනම් සත්වයා කියන කම පුද්ගලයෙක් කියලා බලන කම කෙනෙක් කියන හැඟීම පහළ වෙන්නේ අපේ මනසේ නේද? එහෙනම් අපේම මනසේ නේද අපි බලන විදිහට අපේම මනසේ පහළ වෙන ධර්මයන් එක්ක ජීවත් වෙන එකට තමයි අපි ආදරය සෙනෙහස කියලා කියන්නේ. අපේම මනසේ ඇති වෙන ගති ටිකක් නේද? කනබුන ආහාරයෙන් යුක්ත රූපේ තමන්ගේ මන ඇස් ඉදිරිපිටට එද්දී තමන්ගේ මනසේ රාගය එදෙන හැටි නිමිත්ත සිහි කරගෙන පුද්ගල භාවයේ තීගෙන තමන්ගේ මනසේම රාගය එදෙන හැටි තමන්ගේ මනසේම කිලුටු වෙලා ද්වේෂ සහගත වෙන හැටි එයාට පෙනේ. එතකොට මෙහෙම කනබුන ආහාර යුක්ත රූපයේ පිරිසිඳ දකින්න දෙන්නේ මොකද්ද? ඇතුළත ගත්ත අවිද්‍යා සංඛාරයේ ගෙවෙන එක, තණ්හා උපාදානයේ ගෙවෙන එක, පුද්ගලයේ කියලා ගත්ත අදහස ගෙවෙන එක. යම් දවසක් තියනවා රූපය හොඳටම පිරිසිඳ දැක්ක දවසට මේ සත්‍ය පුද්ගලයේ කියන අදහස තමන් තුල නූපදින ස්වභාවයට පත් වෙනවා. අන්න උපාදානේ නැහැ. කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදුණා. ඒතකොට ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි කියන එක ඉබේම පෙනෙනවා. කෙලෙසුන්ගෙන් ඇත්ත ඇති හැටි දකින්න එකත් ආශ්‍රයෙන් හිත මිදෙන එකත් පෙරපසු නැතුව වෙන්නේ. ආශ්‍රයෙන් හිත මිදුණා කියන්නේ ඇත්ත දකින්නවා. ඇත්ත දකින්නවා කියන්නේ ආශ්‍රයෙන් හිත මිදෙනවා. එතකොට ඇත්ත දකින්න තැන හඳුන්වන්න පුළුවන් ඕනම ක්‍රමයකින්. ඉතින් මේ නිසා මට කෙටියෙන් මතක් කරන්න ඕනේ උනේ මේ පස්ස පංචකයේ තියෙන තැන පිරිසිදු ස්කන්ධ ටික තියෙන්නේ ওই ස්කන්ධයන්ගේ ඇත්ත නොදැන නිත්‍ය සංඥාවක් ඇති කරගෙන අපි පුද්ගල භාගයේ හිතලා රන්රිදි මුතුමැණික් කියලා දේවල් කාරණා වස්තු හදාගෙන ලෝකේ හදාගෙන මනස තුල අපි ලෝකේ හදාගෙන මේ ජීවත් වෙන්නේ ආයතන ඉදිරිපිටට තිරිසිදු ස්කන්ධ ටික එද්දි ශනිකව අපේ මර්ථමේ කාම සිහි කරගන්න එකක් වෙන්නේ, කෙලෙස් සිහි කරගන්න එකක් වෙන්නේ. නේතේ කාම යානි චිත්‍රානි ලෝකේ, මේ ලෝකේ චිත්‍ර කාමේ නෙමෙයි, ඇහැට පෙනෙන කනට ඇහෙන තැන තියෙන ධර්මතා කාමේ නෙමෙයි. ඒ කියන්නේ රන් රිදි මුතුමනි සත්‍ය පුද්ගලයෝ යාන වාහන ඉදකඩ මිල මුදල් නෙමෙයි. සංකප්ප රාගෝ පුරුසත් කාමෝ, සංකල්ප වශයෙන් කරන රාග වශයෙන් කරන කල්පනාවයි පුරුෂයාගේ කාමේ කියලා කියන්නේ. අන්න ඒ ටික පෙවුනත් ඕගලන්ට චිත්‍රේ පේනවා. චිත්‍රේ ළඟට එනකොට කාමයේ කාම සංඥා තමන්ගේ මනස තුල උපදිනවා කියලා දැක්කහම ඕගලන්ට මේ චිත්‍රේ කාම වෙන්නේ නැහැ. ඕගලන්ට තේරෙනවා මේක කාම ගුණයි. මේ චිත්‍රේ තමන්ගේ මනස තුල කාමයේ උපදවා ගන්න, දරුව සිහි කරගන්න උපකාර වෙලා චිත්‍රය. ඒ දරුව කියන හැඟීමත් එක්ක සෙනෙහස ආදරය කියන සිතේ පහළම ඉතුරු කෙලෙස් ටික සිතේ උපදවා ගන්න උපකාරක ධර්මයක් වෙලා. මේ අතිද්‍රිපිටයෙන් චිත්‍රයේ රූපය දරුවගෙන අදහස උපදවා ගන්න අත්වාද උපාදානිය ඇති කරගන්න උපකාර වෙලා. ඒ අත්වාද උපාදානේ තණ්හාව පහව ඇති කරන උපකාර වෙලා. දැන් දරුවට ආදරේ කියනකොට ඕගොල්ලෝ හිතේ තියෙන දරුවටම ඒ දැන් කැමැත්ත කියන ගතිය හිතේ හිතේමයි. ඒකයි ආයසාව මලන් සමුච්චිතන් තදුත්තාය තමේව කාදති ඒවන් අතිදෝන චාරිනන් සකකම්මානි නයන්ති දුක්ගතින්. යකඩෙන් නැගුණු මලකඩ ඒ යකඩෙම කාල විනාශ කරනවා. ඒ වගේ නුවණ නැති කෙනා උපදන කෙලෙස් මලේට යාමයි දුක් විඳින්නේ. අපි දරුවා නේද මේ කියලා අපි හදාගත්තාම දරුවට ආදරේ තියෙනසයි කියලා අපි කෙලෙසයක් හදාගත්තම ඒ කෙලෙසෙන් අපිම දුක් විඳිනවා මිසක බාහිර කනබුන ආහාරයෙන් යුක්ත රූපයයි විපරිණාම වෙන්නේ, චිත්‍රයයි වෙනස් වෙන්නේ. අපි විඳින්නේ දරුවා මරණ දුක, දරුවා ලෙඩ වෙච්ච දුක. ඔය වගේ මේ බොරුවට ස්කන්ධය විපරිණාම වෙද්දී මව්මල දුක, පියාමල දුක, සහෝදරයා සහෝදරී, දුව පුතා මල දුකට අඬපු කඳුළු සතර මහා සාගර ජලයට වැඩි. ඇහැ හදාගත්තේ නැති නිසා, ඇහැ වරද්දවා ගත්ත නිසා මනසේට රැවටිලා ස්කන්ධය පිළිසිඳ නොදක මනසින්ම හදාගන්න කෙලෙස් වලට මනසින් දුක්ින්ද උඹලා මෙච්චර කල් කියන වචනයක් බුදුරජාණන් වහන්සේ පෙන්නවා අපිට. පෙන්වලා සංවේගය ඇතිවෙන්න මේ ධර්මතාව පෙන්නවා. අද දවස් විදිහට ඇහැ පිරිසුදු කරගනින්නලා, මව්මල දුකෙන් නිදහස් වෙයලා, පියාමල දුකෙන් නිදහස් වෙයලා, සහෝදරයා සහෝදරී, දුව පුතා මැරිලා විඳින දුකෙන් නිදහස් වෙයලා, වෙන මොකටවත් නෙමෙයි ස්කන්ධ ටික පිරිසිදු දැකපල්ලා. එහෙම ස්කන්ධ පිරිසිදු දැකලා අවිද්‍යා ප්‍රත්‍යයෙන් මනසේ හදාගත්ත නිමිතිත් ඒ තුල ඇති වෙච්ච තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකත් ගෙවා ගනින්නලා. දැන් රැස් කරගෙන තියෙන කර්ම ක්ෂය කරගන්න කියන්නේ අද ස්කන්ධ ටික බලවල මෙච්චර කාලයක් කරපු වැරද්දෙන් නිදෙන්න කියනවා. අවිද්‍යාවෙන් හදාගත්ත සංකාර නිමිති මනස තුල, ඒ තුල තණ්හා උපාදාන වශයෙන් හැසිරිච්ච කෙලෙස් ටිකත් ගෙවා ගන්න කියන මේ ස්කන්ධය බල බල. ඒ නිසා ස්කන්ධයේ උදේ වැය බලන්න කියනවා. සීලයක පිළිපදලා සමාධිය වඩනවා, සමාධිය වඩවලා ස්කන්ධයන්ගේ උදේ වැය බලනවා. උස්කන්ධයෙන් උදේ වැය බලන්නේ කර්ම කෙලෙස් කියන දෙක අපේ මනස ගිවා ගන්න, කර්මක්ෂය කරගන්න. තව පැත්තකින් මේ අර්ථය දැනගෙන සතර සතිපට්ඨානෙ තියෙන විදිහට කායානුපස්සනාව වඩන්න, සතර සතිපට්ඨානෙ වේදනාව ගැන තියෙන විදිහට වේදනානුපස්සනාව වඩන්න. ඔයගලන්ට හොඳට තේරෙනවා මොකද්ද මේ කරන්න කියන්නේ කියලා. මේ ස්කන්ධ ටික පිරිසිඳ දකින්න. ඇයි ඒ ස්කන්ධ ටික පිරිසිඳ නොදන්නා කම නිසා මනස තුල හදාගත්ත කෙලෙස් ටික ගෙවා ගන්න කියන උත්තරයක් තියෙනවා. අන්න ඒ බව දැකලා ඒක ඥායත් අධිකමයි, මාර්ගඵල ලබන්නත් කියලා තියෙනවා. සීලයක පිහිටන්ඩ, සීලයක පිහිටලා ඔය සතිපට්ඨානෙම වඩන්න, කය කෙරෙහිම බලන්න. ඒකටම හිත සමාධි වෙයි, ඒ කාරණාව ඇත්ත පෙනේ. ඊට අමතරව ස්කන්ධයන්ගේ අනිත්‍යත්‍යදී අනිත්‍ය දුක අනාත්ම කියන ත්‍රිලක්ෂණය බලන්න පුළුවන් නම් බලන්න. දැනට මේ විදිහට මෙහෙම කරන්ද, සතර සතිපට්ඨාන කායානුපස්සනාව වඩන්න. ඔය මං කියලා දෙන ඒවා එකක්වත් වැරදි නෙමෙයි. එක එක දවසවලට එක එක කමතහන් කියලා දෙනවා. ඒවා උදව් කරගත්තට කමන්නේ. හැබැයි ඕගොල්ලෝ දක්ෂ වෙන්න ඕනේ. ඒ කොතනකින් කිව්වත් හාමුදුරුවෝ මේ එකම තැනක් පෙන්වන්නයි කිව්වේ. මේ පරියාය මේ ක්‍රමේ තියෙන්නේ. එහෙනම් එදා කියපු මේ ක්‍රමේට මේ කෙලෙස් ගෙවෙන්නයි. අපි උදාහරණයක් ඇටියට කියමු. මම දැන් එදා අර කෑලි පහක් බලන්න කිව්වා, නාම රූප වශයෙන් බලන්න කිව්වා කියන්නකෝ. ඒ කිව්වේ කොතනමයි? ඒ කියන්නේ ඕගොල්ලෝ කෑලි පහ නාම රූප දෙක බලනකොට හොඳට තේරුම් ගන්න. එහෙනම් ස්කන්ධය තියෙන තැන නාම රූපයි කෑලි පහක් තියෙන. එහෙනම් පුද්ගල භාවයේ අපේ මනසේ නේද පහළ වෙන්නේ? අපේ මනස තුල නිමිති හටගෙන ඒ අපේ මනස තුල තියෙන නිමිති වලම දරුවා අම්මා තාත්තා කියලා අපි හිතාගෙන තියෙන්නේ. ආයෙත් මේ නාම රූප දෙක අපි ගා දකිනකොටම අපි ගාව තියෙන කෙලෙස් සිහි කරගන්න එක නේද අපි මෙච්චර කල් කරන්නේ කියලා මේ ඇත්ත පේන්න ඕනේ. ඊට පස්සේ මේ නාම රූප දෙක බලන්න බලන්න අපි ගාව මේ නාම රූප දෙක අරඹයා පුද්ගල භාවයෙන් සත්තු භාවයක් තියෙනවා නම් මේක ටික ටික ගෙවෙන්න සකස් කරලා තියෙන්නේ කියන කාරණාව දකින්න ඕනේ. මේ කියලා අන්න ඒ වගේ මේ අර්ථය ඇඳලා ගන්න දක්ෂ වෙන්න ඕනේ. නැත්තම් කුණුපු කොටස් වශයෙන් බලන්න කිව්වා නම්, ධාතු වශයෙන් බලන්න කිව්වා නම්, ආයතන වෙන් වෙන් වශයෙන් බලන්න කිව්වා නම්, ඒ හැම එකකින්ම බලන්න කිව්වේ ඒවා එකතු වීම නිසා නිත්‍ය බව නිසා ආයතන දෙකෙන් වශයෙන් බලන්න කියලා කිව්වේ ආයතන වල තියෙන නිත්‍යතාවය අයින් වෙන්නේ. ඒක එක ධර්මතාවය. ඔය නාම රූප වශයෙන් බලන්න කිව්වේ අනාත්ම ස්වභාවය ළඟටින්ද. මෙතෙන්ට එන්නේ එක එක ක්‍රම. ඒ නිසා මේ කොයි ක්‍රමයකට අන්තිමට කිව්වේ තමන්ගේ මනසේ අවිද්‍යා කර්ම තණ්හා උපාදාන කියන මේ කෙලෙස් ටික ආශ්‍රව ටික ගෙවා ගන්න ක්‍රමයකයි කියන ටික මතක තබා ගන්න. ඉතින් මෙන්න මේ ටික තමයි මට මතක් කරන්න තියෙන්නේ. මේකදී ඒ තේරිච්ච දැනුත් ඇති නොතේරිච්ච දැනුත් ඇති මේ මහත්තයලා ආපහු හිමින් විවේකයෙන් අහන්න ওই පටිච්චසම්පාදයටත් මම කියපු දේශනාව කියලා බලන්න බලලා කෙටි උත්තරයක් ගන්න මේ පස්ත පංචකය මුල් කරගෙන තියෙන ධර්මතා ටික තියෙන තැනක අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොවීමේ නොවිල විදිහට කටයුතු කළා දැකපු දේ දැකීමෙන් පස්සේ ඇති හැටියට අහපු දේ ඇහෙනින් පස්සේ ඇති හැටියට නිමිති හිටින්න එක වලක්ව ගන්න ඕනේ. නිමිති තියාගෙන ඒ තුල ඒ නිමිති තුල පුද්ගලයෙක් කෙනෙක් කියලා තණ්හා උපාදාන වශයෙන් හැසිරෙන ගතිය නවත්ත ගන්න ඕනේ. මේක කරගන්නයි මේ හදන්නේ කියන තැනකට එන්න. ඒකයි මේ බුද්ධාවෙන් පෙන්වන්නේ කියන කාරණාවත් දකින්න. ඉතින් මේ පටිච්චසමුප්පාදය ගැන අලුතෙන් කියන්න තියෙනවා කියපු ටිකක් මම මතක් කරන්න උනේ ওই ටික. ඒ වගේම මේ ත්‍රිලක්ෂණය ගැන මතක් කරන්ද ඕන කියන ටිකත් මතක් කරගෙන ඕන ওই ටික පෙන්වන්නයි. ඉතින් මහත්මලාට මේ දේශනාව මේ ජීවිතයේදීම අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොවීමෙන් සංඛාර නිරෝධ කළා ඒ උතුම් නිර්වාණ ධාතු මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගන්න මේ දේශනාව හේතුපොනිෂ්ඨියම වේවා කියලා ආශිංසනය කරනවා.
සාදු සාදු සාදු.
මේ එතනදී